විනාඩි 17යි.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මම හිතනවා බන්දුල ගුණරත්න මැතිතුමාගේ කතාව අහනකොට එතුමා අද කතා කරේ බොහොම ශෝකයෙන්, කනගාටුවෙන්, කලකිරීමෙන්. ඒ කතාවේ ස්වරය අහපුවම බන්දුල ගුණරත්න මැතිතුමාව දන්න අපි අර අහපුවම තේරුණා කියන්නේ මම එතන හිටියර මම පුන්නක් උකන්නේ මම චොක්ලට් කෑවයි. ඒ කතාවෙන්ම තේරුණා හොරු එක්ක හිටියර මම හොරෙක් නෙමෙයි කියනවා වගේ හැඟීමක් තමයි අපිට දැනුනේ. සම්පූර්ණ පිළිගන්න. එතුමා එතනදී කිව්වා සුදුලූණු කතාවට උත්තරයක් ආවේ නැහැ. මොකද එතුමාට සුදුලූණු වලින් හොරකම් කරපු එක කවුද කියලා කියන්න බෑ. ඒක 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 අපි ඇයි සර්? දැන් සර් කිව්වනේ සර් පොලිසිය ගියා කියලා.
ඔය ඇමතුමා
ලුණු වලින් හොරකම් කරපු එක පිළිබඳ මේ නියෝජ්‍ය පොලිස්පති අසං කළ දීලා ඉවලා තියෙන්නේ. පරීක්ෂණේ යනවා. උසාවියේ තියෙනවා. උසාවිය තමයි කියන්න ඕනේ. උසාවියට ගියලා තව දන්න දෙයක් තියෙනවා නම් ඒ දන්න ටික එකතු කරන්න. දන්න ටික එකතු කරන්න.
ආදරය කරනවා නෑ. ඔබතුමා අමාරුවේ දන්නේ තව. ඔබතුමා කිව්වා වගේ වෙසක් පොයට ගිහිලා පන්සල් ගිහිලා බණ අහලා පොඩ්ඩක් ඔළුව සංසුන් කරගෙන හරි පැත්තට එයි කියලා අපිට ලොකු විශ්වාසයක් තියෙනවා. ඒ නිසා අපි එතනින් හැර බඳුරුණ දරමැතුමාට එනමුකුත් කියන්නේ නැහැ. ගරු නියෝජ කතානායකතුමනි, මේ පාරිභෝගිකයන්ට අදාළම අපේ රාජ්‍ය සේනාධිපති මැතිතුමා කතා කරපු කතාවකට මම යොමු වෙන්නට පොඩ්ඩක් කැමති වෙනවා. මුලින්ම ගරු කතානායකතුමනි, නියෝජ කතානායකතුමනි, මට ඊයේ දවස ගැන පුදුම කලකිරීමක් තියෙනවා. 27:02 යටතේ ප්‍රශ්නයක් අහපුවම මේ පාර්ලිමේන්තුවේ ඉඳලා මම දැකපු බොරුම බොරු උත්තර ටිකක් දීපු ඇමතිවරයෙක්ගේ උත්තර කිහිපයක් දැකපු දවසක් තමයි ඊයේ. ඒකට හේතු කරුණු සියලු දේ ඒ උත්තර පිටින්ම ඒ උත්තර වලට දීපු කරුණුත් එක්කම අද දවසේදී මේ පාර්ලිමේන්තුවේ අපි එලි කරන්න සූදානම්. මේක පාරිභෝගිකයට අදාළ දෙයක් ගරු බඳුල් ගුණරත්න ඇමතිතුමනි. මේකට මුලින්ම මම කියන්නම්, අපේ රටේ දැන් අද තියෙන ලෝකේ යුද්ධ දෙකක් තියෙනවා. ඒක තමයි ෆිසිකලි අපි කරන යුද්ධ සහ සයිබර් යුද්ධය. සයිබර් යුද්ධය මේ ලෝකේ දැන් පිළි අරගෙන තියෙනවා ෆිසිකල් අවි ආයුධත් එක්ක මිනිසුත් එක්ක හැප්පෙන යුද්ධයට වඩා භයානකම යුද්ධ තමයි සයිබර් වෝ කියන එක. ඒ නිසා තමයි ලෝකේ ටෙක්නොලොජි තාක්ෂණයත් එක්ක යනකොට මේ සයිබර් සිකියුරිටි කියන එක පිළිබඳව ඩේටා ප්‍රොටෙක්ෂන් දත්ත ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් ලෝකේ විශාලව කියලා දෙනවා. මට මේ ගැන කතා කිරීමයි අයිතියක් තියෙනවා. ICT සම්බන්ධයෙන් ඔය කියන NRM එක සම්බන්ධයෙන් ගිසුම් ගතන 2018 ඉතින් මමයි ICT සම්බන්ධයෙන් බාර පිටව අමාත්‍යවරයා. මේක පොට්ට පල් අමූලික ලැජ්ජනදි බොරුවක් කිව්වා. මේවා තමයි නියම වෛරස්. ඔය ඩේටා වලටත් වෛරස් ගහනවා. දැන් මම කියලා දෙන මේ රටටත් වෛරසයක් ඇතුල් වෙලා තියෙන්නේ. මේ ආණ්ඩුවේ වෛරසයකින් එක කොටසක් තමයි මේ වෛරස්. මේ වෛරස් එකේ මූලික වෛරසය මම කියන්නම් ගරු නියෝජ කතානායකතුමනි. ඒකට මූලිකම හේතුව තමයි මේ මන්ත්‍රීතුමා මේ ඇමතිතුමා කිව්වා ඊයේ දවසේදී. ලංකාවේ චන්න ජයසුමන කියන මන්ත්‍රීතුමා කිව්වා, ඇමතිතුමා කිව්වා, අපි මේ ENMR කියන සිස්ටම් එක හරියන්නේ නැහැ, ඩිජිටල් ක්‍රමය හරියන්නේ නැහැ, පරණ ක්‍රමයට යන්න ඕන කියන්නේ. නොදකින් ලෝකේ රටවල් ඩිජිටල් කරනවා, අපි යනවා ගල් යුගයට, අපි යනවා පසුබස්සට. අපි කියනවා නැහැ, අපි ගන්න උනේ ඩොකියුමන්ට් වලින් අරන් අතින් අරන්. ඇයියේ කාපිය හොරා තව අතින් ගන්න ඕනේ? ඇයි ඒතොර ලියකියවිලි හදන්න පුළුවන්? මොන ලෝකෙද ලැජ්ජ යන්නේ ඇමරිකාවේ? යන්නේ ඇමරිකාවේ බොසා ගමේ ගිහිල්ලා බොසා ගමේ ගිහිල්ලා නිව්යෝක් වල යන්නේ NYPD මොකද NYPD කාර් රෝ මී මෝ මෝ මී මෝ ගාල යනවා ඉස්සරයි. ඇමරිකාවේ CIA කෙන් දොරාරි ඉන්නේ යන්නේ. හේ හැබැයි මේ කියනවා නෑ, අපි කරන්න ඕනේ ඩොකියුමන්ට් වලින් අතර ගන්නවා, ඩිජිටල් නෙමෙයි. හැබැයි මොකද්ද සර් රුනේ? මොකද්ද සර් රුනේ? වියත්මගේ සෙට් එකේ ඔය කෙනෙක් වියත්මගේ ආපුවාම කිව්වේ Oracle database ටූල්ස් ගේන්න ඕනේ, ආටිවිෂල් ඉන්ටෙලිජන් කියලා. අපි ටූල්ස් නෙමෙයි ස්ටූල්ස් බිම දාගෙන ෆූල්ස් වෙලා දැන් ෆූල්ස් වෙලා. ගරු නියෝජ කතානායකතුමනි, මම බය නැතුව කියනවා ලංකාවේ ඩේටා ප්‍රොටෙක්ෂන් ලෝ එකට ඩ්‍රාෆ්ට් බිල් එක ගෙනාවේ අපේ ආණ්ඩුවේ. අපි ඩේටා ප්‍රොටෙක්ෂන් ලෝ එකට, ඒ කියන්නේ ඩේටා තමන්ගේ දත්ත ආරක්ෂා වෙන්න අපි දෙන ඇඟිලි සලකුණු වැරදුනොත් අපේ ඇඟිලි කපන්න ඕනේ. පිටරටකට අපේ ඇඟිලි සලකනු ගියොත් ඒ ඇඟිලි සලකුණු ආයෙත් පාවිච්චි කරන්න බෑ. මේක සෙල්ලමක් නෙමෙයි. ජාතික ආරක්ෂාව ගැන කතා කරන මිනිස්සු පාස්තු ප්‍රහාරය ගැන කතා කරලා නිග්ලිජන්ස් ගැන කියලා මෛත්‍රීපාල සිරිසේනව හිරේ දාන්න කතා කරන මිනිස්සු. එතකොට මේ නිග්ලිජන්ස් එකට වග් කියන්න ඕනේ චන්න ජයසුමනයි මේ ආණ්ඩුව ඉනමෙයිද? මේ මේ කතා කරන මේ ලියකියවිල ගැන මම කියන්නම් කරු කතානායකතුමනි. මොකද්ද මේ ප්‍රොසෙස් එක? මොකද්ද මේ ප්‍රොසෙස් එක? ගරු නියෝජ්‍ය කතානායකතුමනි මේ ප්‍රොසෙස් එක තමයි මේ ලංකාවට ගේන බෙහෙත් එක රෙජිස්ට්‍රේෂන් මැනුෆැක්චරින් කරන ආයතනයක් මේ NMR එකේ යටතේ ENMR එකේ රෙජිස්ට්‍රේෂන් ප්‍රොසෙස් එකක් තියෙනවා. මේකට මැනුෆැක්චර් කරන ලෝකල් හෝ එහෙම නැත්නම් ෆොරින් කම්පැනි රෙජිස්ටර් වෙන්න ඕනේ. මේ කොච්චර හොඳද විනිවිදද ඩිජිටලි කරන්න ඕනේ නිකන් Tamanටල මචං මෙන්න ෆයිල් එක රුපියල් 50000ක් තියෙනවා මේක දාලා වැඩේ කරපන් කියන ක්‍රමේ නෙමෙයි. මේක තමයි දියුණු තාක්ෂණ තියෙන ලෝකය කරන ක්‍රම. එහෙම තමයි අපි පිළිගත්ත ලෝකයේ මිනිස්සු හැටියට පිළිගන්නේ. එහෙම කරනකොට US එකේ FDA approval තියෙනවනම් එහෙම නැත්නම් European Union එකේ යටතේ GDMA approval තියෙනවනම් local fees exempted. එහෙම තමයි ලස්සන පිළිවෙලක් තියෙන ක්‍රමයක් මේක. රුපියල් ඩොලර් 20000ක් ගන්නවා මේ රෙජිස්ට්‍රේෂන් ප්‍රොසෙස් එකට. මේ ප්‍රොසෙස් එක ඇතුලේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ඒ ෆැක්ටරිය හොර ෆැක්ටරියක්ද? ඒකේ දෙන බෙහෙත් එකේ ක්වොලිටිය මොනවාද? එහෙම ෆැක්ටරියක් ඇත්තට තියෙනවද? ඒ මුළු ප්‍රොසෙස් එකම වෙට් කරනවා. ඒ වෙට් කරන ප්‍රොසෙස් එක තමයි ඔය ඩිජිටලි ENMR එක තුලින් වෙන්නේ. දැන් මෙයා කියන හැම වෙන්නපාලු ෆයිල් ක්‍රමයට යන්නලු. මාර වියත්තල මරු වියත් මාර විය ලෑන්ඩ් රෝවර් රෝම නෙමෙයි ගන්න පුළුවන් පෞල් පරම්පරා අටකට විතර. ගරු නියෝජ කතානායකතුමනි, ගරු නියෝජ කතානායකතුමනි මේක හොඳට අහගන්න. දැන් ප්‍රොෆෙසර් චන්න ජයසුමන ප්‍රොෆෙසර් වෙච්ච ගැනත් මම හිතන්නේ මනුස්ස නානක් කර කියනකෝ පස්සේ කියන්නේ. මේ ගරු නියෝජ කතානායකතුමනි සෙප්තැම්බර් මාසේ ඉඳන් කිව්වා මේක සෙප්තැම්බර් මාසේ 2019 ඉඳන් ජූලි මාසේ 9 වෙනිදාන් තිබ්බ දත්තයි ඉරේසුනේ කිව්වා. ඔන්න බලන්න කිව්වා පට්ටපල් බොරුවා. මෙන්න මම මෙතුමාගේ කතාවම ගන්නම්. මෙතුමාගේ ඊයේ හැන්සඩ් කතාවෙන් මම මේ කියන්නේ. මෙතුමාගේ කතාවෙන් මෙතුමා කියනවා ගරු විපක්ෂ නායකතුමනි මම මේ කෙටියෙන් පැහැදිලි කිරීමක් කරන්නම්. මේ මැකිලා තිබෙන දත්ත මොනවද කියලා බොහෝ දෙනෙක් අහනවා. ඇත්තටම මේ පද්ධතියෙන් ෆයිල්ස් 5925 මැකී ගොස් තිබෙනවා. පෙනුමෙන් නැති කර තිබෙනවා. ඒ ෆයිල්ස් 5925 3117ක් 153ක්ම තියෙන්නේ සාමාන්‍ය ඔස්සල් සාමාන්‍ය ෆාමසි රෙජිස්ටර් කරපු අදාළ ලිපිගොනු. ඒවා ලියාවදිංචි කිරීමේ අදාළ ලිපිගොනු. ඒ වගේම තමයි පේටන් අයිතිය තිබෙන නිව් කෙමිකල් එන්ට්‍රිස් වලට අදාළ ලිපිගොනුවක් මේ මැකී තිබෙන දත්ත තුල නැහැ. මොකද බුද්ධිමේ දේපල වශයෙන් අපි සලකන්නේ විශේෂයෙන්ම පේටන් අයිතිය තිබෙන දත්ත සා ස්ථානයේ තිබුණාද නැද්ද කියන කාරණයි. දරු උපස්ස නායකතුමනි ඒ වගේම මේ පද්ධතිය දැම්මේ නැතයි කියන කාරණා මම පැහැදිලි කරන්නම්. මොන ආකාරයේ දත්ත මැකී ගොස් තිබෙනවද මොන වර්ගයේ ෆයිල්ස් මැකී ගොස් තිබෙනවද කියන එක බ්‍රේක් ඩවුන් එක ඇමිනම් තුමේ දමා ඇත. ඔන්න ඇමිනම් තුම. ඇමිනම් තොන ඉංග්‍රීසියෙන් තියෙන්නේ. ඒ නිසා අවුලක් වුණාද දන්නේ නැහැ. ෆොරින් මැනුෆැක්චරින් සයිට් අප්‍රූවල් ෆෝ මෙඩිසින්ස්. හරි? ෆොරින් මැනුෆැක්චරින් සයිට් මේ යාගේ ඇමිනම මම කියවන්නේ මේ මෙයාගේ දාපු ඔන්න ලයිබ්‍රරියෙන් උදේ පාන්දර ඉල ගත්ත එක. ෆොරින් මැනුෆැක්චරින් සයිට් අප්‍රූවල් ෆෝ මෙඩිසින්ස් කීයද ෆයිල්? 143ක් foreign manufacturing sites for medicine medical devices sample එකත් 909ක් sample import license for medicines 462ක් හරි pharmacy වල එක තියෙනවා 153ක් ඒ මේ ලියලා දීපුවා කියවන්න දෙපා ලොක්කා ලියවලා දීපුවා කියවන්න දෙපා කියවලා බලන්න මොකද්ද මේකේ තියෙන්නේ කියලා මේ ඉතුරු ලොස්ට් එක මේව තියෙනවා අරගෙන බලන්න මගේ කාලය නිසා මම තව එකක් කියන්නේ. මෙයා තව කතාවක් කියනවා. මෙයා මරු කතාවක් කියනවා. මෙයා කියනවා COVID-19 වසංගතයට අදාළ වෙන අත්‍යවශ්‍ය ඖෂධ හෝ වෛද්‍ය උපකරණ ගෙන්වීම සම්බන්ධයෙන් අදාළ නොවන බව. ඒ කියන්නේ COVID සම්බන්ධයෙන් කිසිම දෙයක් මම ඉල්ලනවා මේ ලංකාවේ මාධ්‍යෙන් පුළුවන් නම් අර ඩිලීට් දේලා හැම. අකව සමාවෙන්න. ඩිලීට් දේ කිව්වේ අර කම්පැනි එකක් ඉන්නවනේ ලංකාවේ. එයාට පුළුවන් නම් එයාගේ නාලිකාවේ පුළුවන් නම් පෙන්වන්න මේ කෑල්ල පුළුවන් නම් අභියෝග කරනවා මෙයා කියපු ඊයේ කිව්ව කතාවක් ඇන්ටිජන් සම්බන්ධයෙන් මෙතුමා කිව්වා කොවිඩ් සම්බන්ධයෙන් කිසිම දෙයක් ප්‍රොෆෙසර් ජයසුමන කිව්වා ENMR එක හරහාගෙන ආවේ නැහැ කියලා මෙන්න මම සභාගත කරනවා මෙන්න මේක බලන්න මේක කියවන්න මෙන්න මේක දාලා තියෙන්නේ ඔක්තෝබර් මාසේ 26 වෙනිදා registration of COVID-19 rapid antigen test kits. All authorized agents of medical devices are hereby informed that National Medical Regulatory Authority would entertain applications for registration COVID-19 rapid antigen kits on priority and expedited review basis. Listing by the WHO will be an added qualifications for such review. You are hereby advised to submit your application through ENMRA system. Bambu dhalo kiyawanni
ara mantriya dhila oka thamai boru kiyuwe naha
kiyala bambu da kiyawanni
owa denowa noda noda
hariya garu garu niyojya kathanayaka tumani gataluwa mekai gataluwa mekai epic samagama tamai me lankave court automation system ekak karanne digital id ekak karanne election reform system ekak karanne immigration ekak karanne බැංකු පද්ධතිය කරන්නේ RMB එක කරන්නේ මං තව එකක් කියන්නම් ගරු කතානායකතුමනි දැන් සාමාන්‍යයෙන් කම්පියුටර් සිස්ටම් එකක් ගැන දන්න මිනිහෙක් ඉන්නවනම් මේ සිස්ටම් එක දැන් මේගොල්ලන් ඔපරේට් කරන්නේ ලිනක්ස් කියන සිස්ටම් එක මේ ලිනක්ස් කියන සිස්ටම් එක තුල මං ඔබතුමාට කියන්න ඕනේ මේගොල්ලන්ගේ මේ සිස්ටම් එක SMS සිස්ටම් නෙවෙයි මේක තමයි ඔපරේටින් සිස්ටම් එක මේ ලිනක්ස් එකේ ෆෙඩෝරා කියලාත් තියෙනවා එකට ලිනක්ස් ෆෙඩෝරා කියලාත් කියනවා මේ ෆිලෙනස් කියන සිස්ටම් එක හැතම කොම්ප්ලිකේට් අපි වින්ඩෝස් කියලා කියන සිස්ටම් එක වගේ සිස්ටම් එකක් නෙමෙයි මේකේ කොමාන්ඩ් එකක් ගහපුවම නිකන් ඩිලීට් අර අපි පොඩි කාලෙම ඉගෙන ගන්න නැත්නම් shift control delete කියලා ගහපුවම ඩිලීට් වෙනවා ෆයිල් එක shift control delete නෙමෙයි delete j කියලා ගහපුවම සමහරට ඩිලීට් වෙනවා සමහර ඒවා delete j කියලා ගහන්න පුළුවන් හැබැයි delete j නෙමෙයි මේක control shift delete කියලා ගහපුවම සාමාන්‍යයෙන් දන්නේ නැහැ ඩිලීට් වෙනවා හැබැයි මේ linux සිස්ටම් එකේ delete කියලා ගහපුවම ඩිලීට් වෙන්නේ නැහැ. ඒකෙන් ඒකෙන් අහනවා පස් පාරක් විතර are you sure to delete? Are you sure to delete? මේක ඩිලීට් කරන්න සුදුසුද? සුදුසුද? සුදුසුද කියලා පස් පාරක් විතර අහනවා. එතකොට මේ පොර පිස්සෙක්ද පළවෙනි පාර වැඩ කරන එකෙක්ද එහෙම පස් පාරක් අහදි තනිය කරපන් 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 කියලා ඔබන්. ආගරු ආගරු අන්න මිනිස්සු අහනවා මගෙන් ඒ මිනිස්සු කොහෙද ඉන්නේ කියලා. දැන් මේකට අල්ලගත්තේ පික් එකේ CEO ව. දැන් මේ පුද්ගලයා ඩිලීට් කරපු පුද්ගලයා එක පුද්ගලයෙක් ගරු නියෝජ කතානායකතුමනි. ඒ පුද්ගලයා ওই පාස්වර්ඩ් එක දීලා තින්නේ හතර දිනාටයි. ඒ පුද්ගලයා රෙසිග්නේෂන් එක දීපු මිනිහෙක්. ඒ ආයතනේ මාසෙකට ඉස්සෙල්ලා රෙසිග්නේෂන් දීපු මිනිහට ඔච්චර ඩේටා කියන එකට ඇක්සස් දුන්නේ කවුද? ඒ මිනිහා මොන මගුලටද රෙසිග්නේෂන් දීලා යන්න යන කම්පැනිය කොයිද? අන්න එතන ගේම තියෙන්නේ. ඒ මිනිහා යන්න යන කම්පැනිය තවත් yes we can කියලා මේගොල්ලන් ගන්න කැම්පේන් එකක් සර්ගේ යාළුවෙක් සර්ගේ යාළුවෙක්
සර්ගේ යාළුවෙක්
ලංකාවේ යාළුවෙක් මම නියෝජ කතානායකතුමාගේ සර් නෙමෙයි
අන්දර හොඳට විහරන්න
සර් සර් සර්ගේ සර් රවිලා නෑ නියෝජ කතානායකතුමාගේ සර් රවිලා මෛත්‍රීපාල සිරිසේනනි මේ මෙයාගේ සර් නෙමෙයි
ඒ
සර් නෙමෙයි නියෝජ කතානායකතුමාගේ සර් නෙමෙයි අනිත් සර්
අනිත් සර්
ලොකු සර් ලොකු සර් ලොකු සර්ගේ දැන් ලොකු සර්ගේ ලොකු සර්ගේ යාළුවෙක් ඒ ලොකු ඒ ලොකු සර්ගේ ඒ ඒ ලොකු සර්ගේ යාළුවා තමයි සර් දැන් මේ ඇත්තටම වෙලා තියෙන්නේ එයා එයා තමයි මම දැක්ක මේ ඉපරදී yes we can rat injection ගහලා දැන් හිට වෙනකොට මේ ලංකාව අලුත් දෙයක් එළි වෙනවා බය වෙන්න එපා ඒ කම්පැනියට යන්න එන්න පොර තොර මේව සෙල්ලම් ඔබතුමාදලා මේව විහිළු මේව බොරුවට කරපු දේවල් කියලා කරු කතානගතුමනි මෙතුමා කියනවා කිසිම වැදගත් නැති දත්තයක් පිච්චුන්නේ නැහැ කියලා කරු නියෝජ කතානගතුමනි මෙන්න ඇටර්නි ජෙනරල් ඩිපාර්ට්මන්ට් එකට මේ බෝහාරික CID එකෙන් දීපු කට උත්තරේ මෙන් දීපු උසාවියට දීපු ලියුම මම කියවන පොලිසියෙන් දීපු මේ ENMR පද්ධතිය මේ වෙනුවට විනාශ වී ඇති දත්ත තුල ජාතික ඖෂධ නියාමන කොමිසම් සභාවේ ලියාපදිංචි සඳහා ඉදිරිපත් කරන ලබන ඖෂධ විද්‍යා උපකරණ සහ සීමස්ත නිෂ්පාදන අලෙවි ලියාපදිංචි සහ තත්ත්ව පරීක්ෂණ සඳහා ඉදිරිපත් කරන ලබන ලේඛන වේ එහිදී මෙම නිෂ්පාදිතයන්ට අදාළ සියලු නිෂ්පාදන රහස් වන අදාළ නිෂ්පාදනයේ සංයුතිය ඒ කියන්නේ මික්ස්චර් එක ටෙක්ස්චර් එක ඒ කියන්නේ ඒකේ හදන ඒගොල්ලන්ගේ රෙසපි එක නිෂ්පාදන ක්‍රියාවලිය වැනි ඉතා සංවේදී තොරතුරු ඇතුළත් වේ එසේම මේ වෙනුවට මොරටුව විශ්වවිද්‍යාලය හා ICTA ආයතනය සමග එපික් ආයතනයේ නියෝජිතයන් ඉදිරියේ සිදු කරන වෝහාරික දත්ත පිටපත්
කිරීමෙන් ලබාගත් ලොක්සටහන් අනුව මේ දත්තයන්ට අදාළ පද්ධතියේ ලොක්සටහන් විගණනයට පවා අවස්ථාවක් නොතබමින් සති 4ක් වැනි කෙටි කාලයකින් පවතින බව හඳුනාගත ගෙන
ඔබතුමාට විනාඩි 2යි
තව තවම විනාඩි 2ක් සපොඩම විනාඩි 2ක් විතර දෙන්න තව සර් මේක සර් මේක පොඩ්ඩක් හොඳට අහගන්න දැන් සර් අපි අඩුම ගානේ මොලේ නැති මොකද කතා කරන්නේ ගරු නියෝජ කතානායකතුමනි සාමාන්‍යයෙන් ගරු නියෝජ කතානායකතුමනි සාමාන්‍යයෙන් ඩයලොග් එකේ නියෝජ කතානායකතුමනි ඩයලොග් එකේ අපේ ටෙලිෆෝන් බිල ඩයලොග් එකේ කවුරු හරි අපේ ටෙලිෆෝන් බිලට ලොග් වෙලා මගේ ටෙලිෆෝන් බිල කවුරු හරි බැලුවොත් මගේ ටෙලිෆෝන් බිල බලලා තිබ්බොත් ඩයලොග් ආයතනයට අපි කම්ප්ලේන් එකක් කරොත් අපේ ටෙලිෆෝන් බිල බලපු එකා කවුද කියලා ඩයලොග් එකට හොයන්න පුළුවන්. ඒ වගේ දැන් මේ පොලිසියෙන් කියන්නේ මම නෙමෙයි මේගොල්ලන්ගේ CID අපිට කරදර කරගෙන මේගොල්ලන්ගේ CID කියන්නේ. ඒ CID කියනවා ඒගොල්ලන් ඒ දත්තත් මකලයි කියලා. හරි? ඒ කියන්නේ කවුද මේකට ඇතුල් වෙච්ච දත්තත් නැකුවයි කියලා. දැන් මම දන්නවා හොඳටම එපික් ආයතනේ අයිතිකරුවවිලා එපික් ආයතනේ අයිතිකරුවවිලත් නයන දෙහිගම කියලා හොඳ මහත්තයා එයා තමයි ලංකාවේ වැඩිම එක ලංකාවේ බැංකු විශාල ප්‍රමාණයක සොෆ්ට්වෙයාර් හදලා තියෙනේ මහත්තයා. එයාට ලොකු ප්‍රශ්නයක්. මේක එතුමා කරාද? එතුමාගේ සේවකයෙක් කරාද? එතුමාගේ සේවකයෙක්ව ලංකාවේ ඉන්න ලොකුම ව්‍යාපාරිකයෙක් කරාද කියන එක ප්‍රශ්නයක්. මට තියෙන තව ලොකු ප්‍රශ්නයක්. මේක තමයි ගරු නියෝජ කතානායකතුමනි ලොකුම කැතම ලැජ්ජ නැති වැඩේ තමයි මේ මහත්තයා අපේ කවුද මේ ජයසුමන මහත්තයා කිව්වා මේක අපේ කාලේ මෙතුමා කරපු හොරකම් වහන්න අපි අයින් කරගත්ත කියලා. දන්නේ කවුද කවුද බං ඔය කතා
කරන්නේ?
නෑ මන්ත්‍රී කෙනෙක්ද කියලා බැලුවේ. ගරු නියෝජ කතානායකතුමනි මෙච්චර වැදගත් දෙයක් කියනකොට අහගන්න තේරෙන්නේ නැත්නම් හරි පාපයක් මේ රටට. ගරු නියෝජ කතානායකතුමනි මේක තේරුම් ගන්න. මේ කියන්න හදන කතාව මම මේ සොෆ්ට්වෙයාර් එක මේ ICT එකේ මේ ගවර්න්මන්ට් ක්ලවුඩ් එක සම්බන්ධයෙන් දන්න නිසායි කියන්නේ. අපේ කාලේ නෙමෙයි මේක ඔන්ලයින් ගියේ. අපේ කාලේ නෙමෙයි ට්‍රයල් පීරියඩ් එකක් විතරයි තිබුණේ. මේක මම ඕන වගකීමක් ගන්නවා ජයසුමන මහත්තයෝ. ජනවාරි මාසයේ 20/20 තමයි ෆුලි ඔන්ලයින් මේක ගියේ. හරිද? එතකන් ගියේ ට්‍රයල් පීරියඩ් එකක්. ඔබතුමා ICT ගේ ඕන තැනකින් අහන්න. මම ඔබතුමාට කියන්නම් මේක කරපු දින ප්‍රමාණය PO එක දීපු දවසේ ඉඳන් කමිෂන් උනේ අප්‍රේල් 11 වෙනිදා PO එක දුන්නේ. 19 වෙනිදා ජූන් මාසේ 2018 අපි සයින් කරේ. ඊට පස්සේ 11 වෙනිදා ජනවාරි 2019 තමයි personal user license work flow එක පටන් ගත්තේ. ඊට පස්සේ 19 වෙනිදා ජූන් 2019 තමයි ප්‍රොඩක්ෂන් එකේ අපි එක එක ෆේසස් තිබ්බා. එහෙම එකපාරට පටන් ගන්නෙ නැහැ. නමුත් මේක ෆුලි මැනුවලි ෆුලි ස්ටොප් කරලා ෆුලි ඔන්ලයින් ගියේ ජනවාරි මාසේ 20/20. එතකොට මම කියන්නම් මේ දන්න කෙබර කියන්න. දන්නේදී මගුල් කියවන්න යන්න එපා. අනිත් එක ඒක නෙමෙයි ලොකුම ගේම. මම මේක කියලා වැඩි වෙලා කියන්නේ නැහැ. ඊට වඩා කියන්න දෙයක් නැහැ. අප්පිරියයි. ගරු නියෝජ කතානායකතුමනි මෙන්න තමයි ඔන්න ලොකුම ගේම මම මේක කියලා අවසන් කරනවා. කියන්න බෑ. ඊට වඩා අප්පිරියයි වෛරසය අපිට බෝ වෙයි කියලා බයයි. ගරු නියෝජ කතානායකතුමනි ජූලි මාසේ 9 වෙනිදා මේක නැකෙන්නේ. CID එකට යන්නේ ජූලි මාසේ 23 වෙනිදා. සති දෙකක් යනකම් බඩු මැකුණයි කියලාවත් එපිච් එක කියලා නඩුවක් දාන්නේ නැහැ. ඒක තමයි පළවෙනි එක. දෙක ගරු නියෝජ කතානායකතුමනි අද වෙනකන් දැන් මෙයා කිව්වේ බෙහෙත් ගෙනාවේ නැහැ කියලානේ. මෙන්න දීලා දෙන ටෙන්ඩර් ප්‍රමාණය. දැන් අර මිනිසුන්ට අරගේ රෙජිස්ට්‍රේෂන් උත් නැහැ. මෙන්න මේ ටික කාලෙට PPE කියන්නේ අර ඉටි කිට් අරම මේවා අර ඇඟ වහගෙන යන්නේ ඒ ආරක්ෂිත PPE කිට්
ෆේස් මාස්ක්
තව විනාඩියක් ගත්තා. PPE ෆේස් මාස්ක් ඇන්ටිජන්. එතකොට අර ඉන්ජෙක්ෂන් ගැහුවට සිරින්ජර් රෙපෙයි. සිරින්ජර් ඒවා බෙහෙත් නෙමෙයි. සිරින්ජර් බඩු. හරි. එතකොට සිරින්ජර් ඕනේ PCR. ඔන්න ඔය ටිකේ විතර බිලියන 10ක් මම මේක සභාගත කරනවා. බිලියන 10ක්. මේවල ටෙන්ඩර් අංක මේවල පව් පහුගිය මේවා බෙහෙත් නෙමෙයි මේවා බෙහෙත් නෙමෙයි ගරු කතානායකතුමනි මේ මහින්සක මිනිස්සු 12000ක් මැරනකොට 12000ක් මැරනකොට මුන් මේ ගාන ෆේස් මාස්ක් එකෙන් මේ ගාන හැම දෙයකින් හොරාකන වෛරසෙන් කොමිසම්බු කරන තිරිසන් පරාජාතියක් කියන එක බය නැතුව අපි කියනවා ඒ නිසා ගරු නියෝජක කතානායකතුමනි මේ මේ දත්තම කන්නේ බම්බු ගන්න නෙමෙයි මේ මේ රටක ඕන ලෝකණයක මිරා වෙන්න ඕනේ අපේ ෆෝන් එකේ අපි ෆොටෝ එකක් ඩිලීට් කරොත් ඒක යනවා ඩිලීට් අයිටම්ස් වලට ඒක ඊට පස්සේ ඩිලීටඩ් අයිටම්ස් වලට ඩිලීට් කරන්න ඕනේ ඒක මේ iCloud එක ගන්න හොඳම නිදසුන ෆෝන් එකේ iCloud එකක ඕන තැනක මිරා වෙනවා කොහොමද මේ බම්බු බොරු කියන්නේ අනේ අපිට අපි බබ්බුද අපි අපිට ටූස් කියනවා කෝ ජනාධිපති අපිට ෆූස් කරා
අවසන් කරා
හරිද ඒ නිසා මම අවසන් කරනවා අවසන් වශයෙන් කියනවා වෛරසයක් මේ රටට කොවිඩ් වෛරසයෙන් හම්බ කරපු උන් තමයි මේ රටේ ලොකුම වෛරසය කියමින් මම නිහඬනවා බොහොම නිස්සුදේ
ස්තුති ගරු අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහත්මයා විනාඩි 11යි
නියෝජ්‍ය කතානායකතුමනි ඊයේ මම ගරු විපක්ෂ නායකතුමාගේ ප්‍රශ්නයට දීපු පිළිතුරෙන් විපක්ෂයේ මන්ත්‍රීවරු කීප දෙනෙක් කුලප්පු වෙලා තියෙනවා කියලා පේනවා විශේෂයෙන්ම අයවැය පිළිබඳ ඊළඟ අයවැය පිළිබඳව අප ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම සාකච්ඡාවකට එළඹෙන අතරේ පාළුගෙයි වළම් බිඳීමක් තමයි කරලා තියෙන්නේ නමුත් මම මේක දැනගත්තම මේ සභාවට ආවා මේකට පිළිතුරු දෙන්න ඕන නිසා හිතට අමාරු ඇති කරුණු කාරණා සංඛ්‍යා ලේඛන සහිතව එළිදරව් කරාම ඇත්තටම අපේ මට පෙර කතා කරපු ගරු මන්ත්‍රීතුමා කියපු කාරණා කීපයකට පිළිතුරු දීලා මම පටන් ගන්නම් එතුමා අන්තිමට කිව්වා PPE kits face mask මේ සිරින්ජර් මේවා මිලදී ගැනීම ගැන මිලදී ගන්නවා තමයි ඒක මිලදී ගැනීම සහ මේ පද්ධතිය අතර මොකද්ද තියෙන ප්‍රශ්නේ ඔබතුමා නිකන් ගණන් ටිකක් කිව්වට ඉතාලම පැහැදිලිව මම සඳහන් කරන්න ඕන පොඩ්ඩයින ඔබට උත්තර දෙනවා 2020 මාසේ ඔක්තෝබර් මාසේ 6 වෙනිදා ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරියා මෙන්න මෙහෙම ලියනවා please inform all regulatory officials to give priority to all manufacturing site registration files those produce covid-19 related products to complete within a very short period once that is done accept the product registration files manually and process ඔබතුමන්ලට මේ NMR එකේ සිදුවන ක්‍රියාවලිය පිළිබඳව තියෙන අනවබෝධය නිසා තමයි මෙතන මේ පාර්ලිමේන්තු වරප්‍රසාද පාවිච්චි කරලා රටක් නොමග යවන්න හදන්නේ ඒක නිසා මම නැවතත් පැහැදිලි වශයෙන් කියනවා covid රෝගයට අදාළ වෙන කිසිදු ඖෂධයක් හෝ කිසිදු වෛද්‍ය උපකරණයක් මුළුමනින් ලියාපදිංචියට කිරීම සඳහා මේ පද්ධතිය යොදාගෙන නැහැ. එහෙම යොදාගත්තේ නැත්නම් මේ පද්ධතියේ තියෙන දුර්වලතාව නිසා මේක බරක් වෙනවා. හරින් ප්‍රනාන්දු මන්ත්‍රීතුමා මම කොහෙවත් කිව්වේ නැහැ ඩිජිටල් ක්‍රමේපා කියලා. මම කිව්වේ මේ පද්ධතියේ තියෙන ප්‍රශ්නේ. මම නෙමෙයි මේක කිව්වේ. මට කවුද ඇවිල්ලා කිව්වේ මේ සමාගම් මේකෙන් සේවය ලබා ගන්නයි තමයි කිව්වේ මේක පරක්කුයි මේකට දැම්මට පස්සේ ප්‍රමාද වෙනවා ඒක නිසා මේක මැනුවලි කරන්න කියලා ඒ අනුව ඔවුන්ගේ ඉල්ලීම පිට තමයි මේක මැනුවලි අපි කරන්න කටයුතු කරේ ඒ වගේම තමයි ඔබතුමා සම්පූර්ණ මගේ කතාව විකෘති කර අයිය කරපු ඔබතුමාට තේරුම් ගන්න බෑ සමහර කාරණා විශේෂයෙන්ම ෆොරින් මැනුෆැක්චරින් සයිට් රෙජිස්ට්‍රේෂන් ඩිවයිසස් ඇන් මෙඩිකල් ෆාමසිටිකල්ස් කියන්නේ මේ ඖෂධය ලියාපදිංචි කිරීම නෙමේ ඒ සයිට් රෙජිස්ට්‍රේෂන් කිරීමට අදාළව මේ ලියකියවිලි ටික ඔබතුමා මේක පටලව ගන්න එපා ඒ වගේම තමයි කාල සීමාව පිළිබඳ ඔබතුමා කිව්වා මේක මේ අපේ රජයේ බලයට පත් වුණාට පස්සේ දාපු ඩොකියුමන්ට් තමයි මේකේ බහුතරයක් තියෙන්නේ. ඔව් ඇත්ත. එහෙම තමයි. හැබැයි මොකද්ද ප්‍රශ්නේ තියෙන්නේ? පහුගිය රජයේ කාලේ ඉල්ලුම් කරපු අයදුම්පත් බහුතරයකට ඉඩ දුන්නේ නැහැ. යම්කිසි ඖෂධයක් තියෙනවා නම් ඒ ඖෂධය හා සමාන වෙනත් ඖෂධ වෙනත් බ්‍රෑන්ඩ් ආවට පස්සේ ඒවා ලියාපදිංචි කිරීම සඳහා අවසර දුන්නේ නැහැ. මේ රටේ ප්‍රධාන ඖෂධ 25 රුපියල් බිලියන 25කට ආසන්න මුදලක් වසරකට වැය කරනවා ප්‍රධාන සමාගම් 5කට පමණයි මේ වැඩිම වටිනාකමක් තියෙන ඖෂධ 25ටම ලියාපදිංචිය දීලා තියෙන්නේ අනිකුත් ඖෂධවල ලියාපදිංචිය විවිධාකාරයෙන් නවත්තගෙන හිටියා හැබැයි අපි ආවට පස්සේ කිව්වා මේක රෙජිස්ටර් කරන්න කියලා ඒක නිසා තමයි මේ පද්ධතිය තුලට මේවා යදිවේ මෙතරක්කල් එක ඖෂධයකට පමණක් එක බ්‍රෑන්ඩ් එකකට පමණක් දීපු අවස්ථාව අපි නැති කරා ඒ අනිකුත් සමාගම් විසින් ඉදිරිපත් කරපු ලියකියවිලි ටික තමයි අද අහිමි වෙලා තියෙන්නේ. ඒ මොකද අර එක සමාගමකට ඒකාධිකාරී හිමුනේ කොහොමද කියන කාරණය ඔප්පු කරගන්න පුළුවන් අනිත් සමාගම් විසින් දීපු ඩොකියුමන්ට් එක තිබුණා නම්. ඒකනි ශාතම ඒටික නැති කරන්න උත්සාහ දරන්නේ. ඒවගේම මම කිසිම වෙලාවක කිවනෑ වැදගත්කමක් නැති ලියකී විලිත මේක තිබුණ කියලා. පැහැදිලිම වැදගත්කමක් තියෙන ලියකිවිලි මේක තිබුණා. ඒක නිසා තමයි අපි මේක හොයන්න ඕන කියන්නේ. ඒ වගේම මේක අත්වැරද්දි අත්වැරද්දකින් මේ ඇඟිල්ලක් එහෙම එහෙම වෙලා වැරදිලා වැකුණ කියලා අපි කොහෙවත් කියන්නේ නැහැ. ප්‍රශ්නේ ඒකම තමයි. අපිට දැනට තියෙන තොරතුරු අනුව මකපු මිනිහා ඔෆිස් එකේ ඉදරන්නේ මේ ගෙදර ගිහිල්ලත් මකලා දිනනවා. ඔෆිස් එකේ ඉදරන්නේ මේ ගෙදර ගිහිල්ලත් මකලා දිනනවා. මැතුවේ කවුද යාගේ පිටිපස්සෙන් ඉඳිය කවුද කියන කාරණේ හොයන්න ඕන කියලා කියන්නේ ඒකයි. ඒ වගේම තමයි මම පැහැදිලිව කියන්න ඕන කරු නියෝජ්‍ය කතානායකතුමනි මේ මේ ඖෂධ මාෆියාව මේ වංචාව මේ සඳහා මුල්ගල තිබ්බේ 2015 අංක 5 දරන ජාතික ඖෂධ නියාමන අධිකාරි පනත ගෙනල්ලා මේ ජාතික ඖෂධ නියාමන අධිකාරිය අබ්බගත අංගලවිකල සහ සංජානන ආබාධ තියෙන ආයතනයක් මේ ආයතනයේ පිහිටවීම තුලින් තමයි ලංකාවේ ඖෂධ මාෆියාව සඳහා ඉඩ සැලසුවේ ඒ ආයතනයේ තුලින් ඒ ආයතනයේ තියෙන දුර්වලතා නිසා තමයි 2015 අංක 5 දරන පනත දුර්වලයි අබ්බගතයි අංගවිකලයි සංජානනීය ආදාන ආබාධ සහිතයි ඒක නිසා තමයි මේ හොරකමට මෙහෙම මගේ පෑදීවම මේ ආයතනයේ මේ පනතේ තියෙන දුර්වලතා නිසා ගෙනල්ලා දාගත්ත සභාපති කෙනෙක් අධිකරණෙන් අභියාචන අධිකරණෙන් අයින් කරා සභාපතිවරයව මෙයා රාජිත සේනාරත්න ගිහිල්ලා ඒ සභාපතිව අධිකරණෙන් අයින් කරපු සභාපතිව නේද කියලා වාඩි කරගුවා එහෙම තමයි කරේ ඔයා
මෙන්න නඩුව
ඕ එහෙම තමයි මේකේ වංචාවට ඉඩ දුන්නේ පොඩ්ඩක් ඉන්න අහගෙන ඉන්න ඔබතුමා කියනකොට අපි ඉඩ දුන්නා ගරු නියෝජ්‍ය කතානායකතුමනි තව තියෙනවා කියන්නේ
ගරු නියෝජ්‍ය කතානායකතුමනි අධිකරණ තීන්දුව කියවන්න මෙයා මොනවාක්වත් කියවන්නේ නැහැ මෙයා මහාචාර්ය වුණාට කියවීමක් නැහැ. ඒ අධිකරණ තීන්දුවේ කොහෙවත් නැහැ. එයාගේ වැරද්ද. එයා රාගම විශ්වවිද්‍යාලයේ ඇති කරපු මේවෙකෙන් තමයි කරේ.
එයා හොරා තිබුණා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි මෙන්න ඒ අධිකරණ තීන්දුව තියෙනවා. මම සභාගත කරන ඕන කෙනෙක්ට ඒක කියෝලා තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා. එතකොට මෙතුමා කිව්වා මෙතුමා ඖෂධවල ගණන් අඩු කරා කියලා. අඩු කරපු හැටි මං ඊයේ සංඛ්‍යාලේඛන සහිතව කිව්වා. එතකොට තව අහගන්න ඕන නම් තව කියන්නම්. මෛත්‍රීපාර සිරිසේන හිටපු ජනාධිපතිතුමා ජනාධිපති කොමිෂන් සභාව පත් කරා. මේ වංචා ගැන හොයන්න. ටොක්සිසුමැබ් කියන ඖෂධය පිළිකා සඳහා යොදා ගන්න. රුපියල් මිලියන 830ක වංචාවක් වුණා පාඩුවක් වුණා කියලා ඒතුමල්ලගේ ආණ්ඩුවේ කාලේ කරපු පරීක්ෂණයෙන් මප්පු වෙලා තියෙනවා. ඒක ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි මේ වෙනකොට විමර්ශනය කරන්න අපි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දීලා තියෙනවා. ඒ වගේම තමයි පිළිකා ඖෂධ වලින් රුපියල් බිලියනයකට වැඩිය පාඩුවක් 2015-2019 කාලේ වෙලා තියෙනවා කියලා අභ්‍යන්තර විගණන පරීක්ෂණයෙන් හෙළිදරව් වෙලා තියෙනවා. ඒ වගේම තමයි හිටපු ගරු සෞඛ්‍ය ඇමතිතුමනි මේ අහන්න. දැන් ඔබතුමා කිව්වා මේ තයිරොක්සින් හැදීම පිළිබඳ ඔබතුමාට හරි හිතට අමාරුවක් ඇවිල්ලා තියෙනවා. මොකද ඒකට හේතුව තයිරොක්සින් ගේන ප්‍රධාන වෙළඳ සමාගම් එකක් දෙකක් තමයි ලංකාවේ තියෙන්නේ. ඔබතුමා කිව්වා මේක මේ ඉන්දියාවෙන් ගෙනල්ලා පිටි ටික ගෙනල්ලා පෙත්ත ගන්නවා කියලා. රාජිත සේනාරත් ඇමතිතුමනි ලංකාවේ API එක කොහෙවත් හදන්නේ නැහැ ඇක්ටිව් ෆාමසිউটිකල් ඉන්ග්‍රීඩියන්ට් එක. ලංකාවේ මොන බෙහෙත හැදුවත් ඒ මුල් ද්‍රව්‍ය පිටරටකින් ගේන්න ඕන. ඉතින් අපි තයිරොක්සින් සඳහා ඒක ගේනවා. ඒක නැත්නම් ඔබතුමාගේ රොස්පිට් ප්ලේස් එකේ ගෙදර හදන්න බෑනේ. මේ අහන්න. ඉතින් ඒක නිසා පොඩේනේ. මම කියන්නම් ගරු නියෝජ්‍ය කතානායකතුමනි මම කියන්නම් මෙතුමල කොහොමද ඒ හෝමෝන ප්ලාන්ට් එක හදන්න ඇතුව කියලා. බුලත් සිංහල ප්‍රදේශයේ තිබුණා මෙතුමගේ හිතවතෙක්ට අයිති අතහැරලා දාපු බිල්ඩින් එකක්. රුපියල් මිලියන 90ක් දීලා ජා ඖෂධ නිෂ්පාදන සංස්ථාව ගත්තා. ඊට පස්සේ තව මිලියන 40ක් දීලා ඒක අලුත් වැඩියා කරා. අදටත් ඒ ගොඩනැගිල්ල අතහැරලා දාලා තියෙනවා. ඒ පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මම පෞද්ගලිකව පැමිණිලි කරලා තියෙනවා මේ පිළිබඳව සොයා බලන්න කියලා. ඒ වගේම තමයි ගරු නියෝජ්‍ය කතානායකතුමනි මෙතුමා ශේලයින් පිළිබඳව ප්‍රකාශ
කරා. මෙතුමා කියනවා මේ හෝමෝන ලැබ් එක හදන්න නැතුව බුලස්සින් මේ මනුස්සයාගේ මං හිතන්නේ මානසික රෝගයක් තියෙනවා. මේක
ඔබතුමා බුලත්සිංහල ප්‍රදේශයේ ගොඩනැගිල්ල ගත්තද නැද්ද? මේ අහන්න රාජිත සේනාරත්න මැතිතුමනි
රාජමන්ත්‍රීතුමා කැටියෙන් කියන්න.
රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාව යටතේ තමයි බිල්ඩින් එක හැදුවේ. මෙයා කියන බුලත්සිංහලලු මේ බොරු බුලත්සිංහල බුලත්සිංහල අරගත්තේ ට්‍රේනින්ග් සෙන්ටර් එකක්
පැහැදිලි
ඒක ට්‍රේනින්ග් සෙන්ටර්
අමතුමා කතා කරන්න
අව නැවත්
ආ හොඳයි හොඳයි අපේ හිටපු ගරු සෞඛ්‍ය අමතිතුමා කියනවා බුලත්සිංහල ප්‍රදේශෙන් ට්‍රේනින්ග් සෙන්ටර් එකටලු ගත්තේ මේ ඖෂධ සංස්ථාව තියෙන රත්මලානේ මේ නිෂ්පාදන සංස්ථාව බුලත්සිංහල ගිහිල්ලා ගන්නව කොට නැගිල්ලක් මිලියන 90ක් දීලා ඉවරලා පුහුණු කිරීමේ ට්‍රේනින් මැදිස්ථානයකට අරන් තියෙන. කීදෙනෙක් ට්‍රේන් කරාද? කීදෙනෙක් ට්‍රේන් කරාද? මට ට්‍රේන් කරපු එක්කෙනෙක් කියන්නේ අදටත් ඔහලා තියෙන කොට නැගිල්ල. අදටත් ඔහලා තියෙන කොට නැගිල්ල. ඒ වගේම තමයි සේලයින් නිෂ්පාදනය ගැන කිව්වා. සේලයින් නිෂ්පාදනයේ වගේ මෙයා මේ ලකුණු ටික දාගන්න. 2012 අවුරුද්දේදී තමයි මුලින්ම සේලයින් නිෂ්පාදනයේ සඳහා 2012 අවුරුද්දේදී තමයි මුලින්ම මේ සඳහා අයදුම්පත් කැඳෙව්වේ. තුන් දෙනෙක් ඉදිරිපත් වුණා 2012 දී. හැබැයි ඒ ව්‍යාපෘතිය ඉදිරියට ගෙන යන්න බැරි වුණා. මම ඔබතුමාලා කතා කරනකොට මේ ආන්න රාජසේනාරණ මැතිතුමනි ඔබතුමයි හරින් ප්‍රනාන්දු ගරු මන්ත්‍රීතුමයි කතා කරනකොට මම අහගෙන හිටිය බාධා කරේ නෑනේ කරුණා කරලා මට මේකට උත්තරේ දෙන්න දෙන්න ඔබතුමාලා පාර්ලිමේන්තු වරප්‍රසාද පාවිච්චි කරලා විවිධ අභූත චෝදනා නැගුවා අසංවර කතා කිව්වා මට උත්තර දෙන්න අවස්ථාව දෙන්න එතකොට මේ මම තව වෙලාව ගන්න අපේ විමලිවිරි දිසානායක මැතිතුමාගේ වෙලාව ගන්නවා මම එතකොට සේලයින් නිෂ්පාදනයේ සඳහා මුලින්ම අයදුම්පත් කැඳවුවේ 2012 වර්ෂෙදී. තුන් දෙනෙක් ඉදිරිපත් වුණා. හැබැයි ඒ තුනටම කරගන්න බැරි වුණා. නැවත මෙතුමගේ කාලේ අයදුම්පත් කැඳෙව්වා. එක ආයෝජකෙක් ආවා. ගිවිසුමුත් අත්සන් කරා. හැබැයි 2019 නොවැම්බර් මාසේ වෙනකන් එක ගඩොලක් තිබ්බේ නැහැ ඒ කර්මාන්ත ශාලාවට. මොකද හේතුනේ? කප්පන් ඉල්ලුවා. ඔයා කප්පන් ඉල්ලපු නිසා තමයි සේලයින් හදන්න බැරි වුණේ. ඔන්න අහගන්න ඕගොල්ලෝ කප්පන් ඉල්ලපු නිසා තමයි සේලයින් නගන්න බැරි වුණේ මෙච්චර කල්. අපි ඇවිල්ලා මෙයන් මේ දරු නියෝජ්‍ය කතානායක බෙහෙත් හදන්න කියලා සමාගම් එක්ක ගිවිසුම් මත්සන් කරා. හැබැයි ගිවිසුම් පමණයි බෙහෙත් නැහැ. හේතුව තමයි ගිවිසුම විකුණුවා. කර්මාන්ත ශාලාවක් නැහැ. බෙහෙතුත් නැහැ. ඕක තමයි කතන්දරේ. ඊට පස්සේ අපි ආවට පස්සේ ජනාධිපතිතුමාට ගිහිල්ලා මේක කිව්වා මෙතුමා කිව්වා මේ සියලු දෙනාට නිදහසේ මේ කටයුත්ත කරගෙන යන්න කියන්න අපෙන් කිසිම බාධාවක් නැහැ. ඒ පාරේ සේලයින් නිෂ්පාදනය සඳහා ආයෝජකයන්ට අපි කිව්වා ඔයගොල්ලෝ බයලතු මේ වැඩේ පටන් ගන්න කියලා. අවුරුද්දක් ඇතුළත කර්මාන්ත ශාලාවත් හදලා දැන් සේලයින් ටිකත් එළියට දාලා දිනවා. මෙතුමට මේක හිතට අමාරුයි. ඔබතුමා සතුටු වෙන්න හොඳයි නේද? සේලයින් හදපේක හොඳයි නේද අයියනේ? අකමැතිද? අකමැතිද ඇදුවට? සතුටු වෙන්න.
ගහපු එළියෙද්ද?
සතුටු වෙන්න.
ගහපු ගෑනි එළියෙද්ද ලැජ්ජා?
හද
කතානායක දුමනි ඒ වගේම අද මේ පාර්ලිමේන්තුවේ සභාගමේදී මගේ නම සඳහන් කරමින් මාව ඇඟවෙන පරිදි කිව්වා මම රේන්ජ් රෝවර් එකක් අරන් තිනවා කියලා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි මට හරි මගේ බිරිඳව එතුමිය කිසිම දේශපාලනයට සම්බන්ධයක් නැති කෙනෙක් මගේ පවුලේ කිසිම කෙනෙක්ට කොහේ හෝ රේන්ජ් රෝවර් එකක් තියෙනවා කියලා කවුරු හරි හොයලා දුන්නොත් ඒ හොයලා දීපු කෙනාට මම පහුවෙනිදා උදේ මේක ලියලා දෙනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි. ඒ වගේම තමයි තව කිව්වා කෝට්ටේ ප්‍රදේශයේ මිලියන 200ක ගෙයක් පිළිබඳව ඒ චෝදනාව කරේ අශේල සම්පත් නැමැති පුද්ගලයෙක් මීට මාස දෙකකට පමණ පෙර. එතුමා කිව්වා ගේ ඉස්සරහට ඇවිල්ලා ලයිව් වීඩියෝ එකක් කරනවා කියලා. මං තාම බලාගෙන ඉන්නේ ඔය ලයිව් වීඩියෝ එක කරනකන් අපේ ඔය මිලියන 200 ගේ ඉස්සරහා ඇවිල්ලා. දැන් පැහැදිලි කවුද එයාටත් ඒ කතාව කියලා දීලා තියෙන්නේ කියලා. එතුමට විරුද්ධව මම මේ වෙනකොට මම වන්දි නඩුවක් ඉල්ලලා තියෙනවා රුපියල් මිලියන 500ක වන්දියක් ඉල්ලලා කරපු අපහාසයට. ඔබතුමාට තියෙන ගෙවල් මට නම් නැහැ. ඒ වගේම තමයි අනුරාධපුර ප්‍රදේශයේ ගෙවල් ගත්තලු හෝටල් ගත්තලු කොහේ හරි ගත්ත එකක් හොයලා දුන්නොත් එහෙම ඔය හෝටලයක් ඔය ගෙයක් හොයලා දුන්නොත් එහෙම මම ඇවිල්ලා ලියලා දෙනවා බය වෙන්න එපා. පුළුවන් නම් ගෙනල්ලා වෙන්නන්න. ඒක නිසා ගෙවල් වල ඉන්න මිනිස්සු පටලවගෙන මේ වගේ අපහාස කරන්න එපා කියලා ගරු රාජසේනාරත්න මැතිතුමාගෙන් ඉල්ලනවා. විශේෂයෙන්ම මෙහෙම තමයි එදත් සේනක බිවිල මැතිතුමාටත් අද රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව පිළිටල අවුරුදු 50ක් පිරෙන දවස අද උදේත් අපි පිටකොට්ටේ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ රාජ්‍ය ඖෂධලක් විරුද්ධ කළා මේ සභාවට මම පැමිණියේ. එතුමටත් එදාම මේ වගේ ප්‍රශ්න තියෙන්නේ නැති. මේ වගේම මාෆියාව එදත් ක්‍රියාත්මක වෙන්නේ නැති. මේ වගේම එදත් බොරු කියන්නේ නැති. කියපු කාරණා විකෘත කරන්නේ නැති. බිලියන ගණනක් රජයට පාඩු කරාට පස්සේ ඔබතුමා අර පිටිපස්සට දාන කරුණු තොරගම් කරානේ. ඈ මොනවද කියන්නේකෝ? ඈ දැන් ඇවිල් ඉවර වෙලා දැන් මොනවද කියන්නේ? එහෙම කරන්න එපා. මම ඊයේ කිව්වේ 2019 වර්ෂයේ පළවෙනි මාස 10ට ඉතරක් කරපු වංචාටික ඉතරයි. 2015 ඉඳන් 19 වෙනකන් ඒ අවුරුදු දෙකකට කරපු වංචාවලට අදාළ ලිපි ලේඛන ටිකත් මං ඉදිරියේදී අනිවාර්යයෙන්ම සභාගත කරනවා. ඒක නිසා ගරු නියෝජ්‍ය කතානායකතුමනි, වංචාවක් වුණාම ඒ පිළිබඳ කරුණු කාරණා සහේතුකව දැක්වුවට පස්සේ ඒ වෙනුවට රේන්ජ් රෝවර් ගැන, කෝට් ගෙවල් ගැන, අනුරාධපුරයේ හෝටල් ගැන බොරු කියලා වැඩක් නැහැ. පුළුවන් නම් තියෙන එක ලිපි ලේඛනත් එක්ක ගෙනල්ලා ඉදිරිපත් කරන්න. එහෙම ඉදිරිපත් කරොත් මම මෙවැනි අමනුත් අයින් වෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී දරුණෙත් එදාම අයින් වෙලා යනවා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි. ඒ වගේම තමයි මෙතුමාට ඒ වගේම මගේ මහාචාර්ය දුරය ගැන මහාචාර්ය දුරේ ගැන ප්‍රශ්නයක් ඇවිල්ලා තිනවා. ලංකාවේ රාජ්‍ය විශ්වවිද්‍යාලවල මහාචාර්යකම් නිකන් ගන්න බෑ. ඒකට ක්‍රියාපටිපාටියක් තිනවා. හරියට සාමාන්‍ය පෙළ උසස් පෙළ කරගත්තේ නැති මිනිස්සු මං අගෞරවයක් කරනෝ නෙමේ. නමුත් චෝදනාවක් කරනෝ නම් හොයලා බලලා කරන්න ඕන. මගේ කතිකාචාර්ය දුරේට, ජේෂ්ඨ කතිකාචාර්ය දුරේට, මහාචාර්ය දුරේට අයිති සියලුම සම්මුඛ පරීක්ෂණ සඳහා ලංකාවේ සහ විදේශයන් නිසිටියේ ඉහළම පෙළේ විද්වතු සහභාගී වුණේ ඕනම කෙනෙක්ට ගිහිල්ලා පුළුවන්. ඒ පිළිබඳව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවෙන් කරුණුස කාරණා විමසන්න ලංකාවේ වෛද්‍ය පීඨක ලංකා විශ්වවිද්‍යාල පද්ධතිය තුළ මහාචාර්යවරයෙක් වෙන්න අවම ලකුණු සංඛ්‍යාවක් තියෙනවා. ඒ ලකුණු සංඛ්‍යාව වගේ තුන් ගුණයක් අරගෙන මම මහාචාර්යවරය වුණේ. එදා මතක තියාගන්න රාජසේනාරත්න මැතිතුමනි, මේව ඔබතුමාට මේ අහපු නිසයි කියන්නේ. ඔබතුමාලා දැනගන්න මගේ ආචාර්ය උපාධියේ අධීක්ෂකවරයා ලෙස කටයුතු කරපු කෙනාම තමයි සමාවෙන්න නම කියනකොට ඔබතුමාගේ බිරිඳගේ පශ්චාත්පාදයේ කටයුතු වලත් අධීක්ෂකවරයා විදිහට කටයුතු කරේ. ඈ මට කරපු කෙනාම තමයි එතුමියට කරෙත්. ඈ ඒක නිසා ඔබතුමා කතා කරනකොට කරුණු කාරණා හොයලා බලලා ඒ හැම දෙයක් ගැනම සබුද්ධිකව කටයුතු කරන්න ඕන. මිනිසුන්ට
කරෝ නියෝජ්‍ය කතානායකතුමනි, දැන් මේ මහාචාර්ය ධෝරේ පිළිබඳව එතුමා සාවද්ද ප්‍රකාශයක් කළා. ගත යුතු ආවම ලකුණු ප්‍රමාණය වගේ තුන් ගුණයක් එතුමා ගත්තා කිව්වා.
ඔබතුමා කතා කරා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මම විනාඩියකින් අවසන් කරනවා. මේ ඊයේ දිනේදී මා සභාගත කරන ලද ඒ දත්ත සංඛ්‍යාලයකන මිල ගණන් පිළිබඳ සම්පූර්ණ වක්කීම් මා දරනවා. ඒ වංචා ඒ ආකාරයටම සිදු වෙලා තියෙනවා. ඒ 2019 වර්ෂයේදී පමණක් සිදු වුණේ ඒවා 2015, 16, 17 සහ 18 අවුරුදු වල සිදු වෙච්ච වංචා වලට අදාළ ලිපි ලේඛනත් මා ඉදිරියේදී සභාගත කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම තමයි ජාතික ඖෂධ නියාමන අධිකාරිය හදලා වංචාවට, දූෂණයට, ඖෂධ මාෆියාවට වෙනම ආයතනයක් හැදුවා, වෙනම පනතක් හැදුවා. අපි දැන් කැබිනට් අනුමැති අරන් තිනවා ඒ පනත සංශෝධනය කරන්න. ඒ පනත සංශෝධනය කරලා මේ මාෆියාව, මේ දූෂණය නවත්තලා මේකේ තියෙන සිදුරු වහලා හරි යහ ආයතනයක් බවට ජාතික ඖෂධ නියාමන අධිකාරිය පත් කරනවා කියන පණිවිඩෙත් මා මේ ගරු සභාවට දෙන්න කැමති නියෝජ කතානායකතුමනි.
ස්තුතියි ඔබතුමාට. ගරු සෙල්ලම් මඩක්කල නාදන් මන්ත්‍රීතුමා, විනාඩි 10යි. සමාවෙන්ද අනුර කුමාර දිශානායක මන්ත්‍රීතුමා, විනාඩි 17යි.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, හිටපු කාලේ කොතරද නියෝජ්‍යතුමනි?
විනාඩි 17යි. විනාඩි 17යි.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, හිටපු සෞඛ්‍ය අමාත්‍යතුමා ඉන්න සෞඛ්‍ය අමාත්‍යතුමාට වංචනිකයෙක් කියනවා. ඉන්න සෞඛ්‍ය අමාත්‍යතුමා හිටපු සෞඛ්‍ය අමාත්‍යතුමාට වංචනිකයෙක් කියනවා. හැබැයි දෙන්න හොඳින්ම නිදැල්ල ඉන්නවා. ඒක තමයි මට කියන්න තියෙන්නේ. දෙන්න හොඳින්ම නිදැල්ල ඉන්නවා. ඒ වගේම ගරු බන්දුල ගුණවර්ධන අමාත්‍යතුමා, සුදුලූණු වංචාව පිළිබඳව කරුණු ඉදිරිපත් කරනකොට අයියෝ ඒවා කොච්චර කියලා තිනවද සිසිර? හරිද? කොච්චර කියලා තිනවද? හීනෙන් නැගිට්ටා වගේ කතා කරන්න එපා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ගරු බන්දුල ගුණවර්ධන අමාත්‍යතුමා කරුණු ඉදිරිපත් කරමින් මේ සුදුලූණු වංචාව වසං කිරීම සඳහා යම් සුදුලූණු පොඩි කිරීමක් තමයි සිදු කරේ. විශේෂයෙන්ම ඔබතුමා දන්නවා, මම අහගෙන හිටිය ඔබතුමාගේ එක මම අහගෙන හිටියන්නේ. මා කියන්න අවශ්‍ය නැහැ. විශේෂයෙන්ම ඔබතුමා දන්නවා රේගුවේ බාරේ තිබුණු සුදුලූණු රුපියල් 114 තමයි සතොසර නිදහස් කරේ. එනිසා සතොසේවා රුපියල් 445ට විකිණීමට තීරණය කරා. හැබැයි මම පැහැදිලි කරාට පස්සේ ඔබතුමායි කතාව මම අහගෙන හිටියා. ඔබතුමා පැහැදිලි කරන්න නියෝජ්‍ය දමතුමා ඉන්නෝනේ. නෑ ඊට පස්සේ ඔබතුමා කියන්නේ. පොඩකින් මා ගාව තියෙන ලොක් සටහන් හා පොඩකින්. හරි ඔබතුමා දැන් මම මේ කෙටියෙන් කියලා යන්න හැදුවේ.
මා
දැන් මා ගාව තියෙන ලොක් සටහන් ඔබතුමාගේ ලංකා
පැහැදිලි බඳුරු ගුණ දාතුමා.
ගරු සභාපතිතුමනි මම කියන්නේ මේ සතොස මේ භාණ්ඩ ටික ගත්ත ටික නීති විරෝධීව ගිහිල්ලා අරන් තියෙන්නේ.
හරි.
ඒකට අදාළ පුද්ගලයෝ නෙමෙයි ගිහිල්ලා තියෙන්නේ. ඒක තමයි මේ හොයන්නේ.
ගරු නියෝජ්‍ය කතානායකතුමා ගොඩක් පැටලෙමින් හිටින එකන් කියාගෙන යන්න හැදුවේ ඔබතුමා නැගිටින්දා. මා ගාව තියෙන ලංකා සතොස ලිමිටඩ් ආයතනයේ ලොක් සටහන් පොත. ඒ ලොක් සටහන් පොතේ පිටුවක් තියෙන 2021 9/9. වෙලාව හවස 1:00. ඡේද අංකය 804. මත තියාගන්න. ගිහිල්ලා බලන්න. අලවිකල ඒ සීනි තොග ලෙස රුපියල් 117ට හරිද කාර්යාලය දැනුවත් කර ලබාගෙන ඇත. මට වැඩක් නෑ. මම මේකෙන් ලොක් සටහන් පොත. ඔබතුමා වාඩිවෙන්නක හැම එකෙම කියන්න එපා. ඔබතුමා දැන් පැය ගන්න කතා කරා. හරි පොඩ්ඩක් ඉන්න ඉතින්. මා මේ කියන්නේ ගරු කතානායකතුමනි එවැනි වංචාවක් සිදු වී තිබෙනවා. හරිද? ඒ නිසා වංචාව පිළිබඳ ගොඩක් කරුණු ඔබතුමා මෙතන කිව්වා. හැබැයි හරියටම අපේ රටේ නීතිය සහ විධානයේ ආධිපත්‍ය ක්‍රියාත්මක වෙනවා නම් ඔබට ඔයාට ඔබතුමාට ඔය කරුණු ගොඩක් මෙතන නෙමෙයි කියන්න වෙන්නේ අධිකරණේ මත තබා ගන්න. හරිද? මේ ඔක්කොම කියන්න වෙන්නේ අධිකරණේ ගිහිල්ලා. වංචාව සිද්ධ වෙච්ච ආකාරය. නැගිටින්න එපා. ඔබතුමා කතා කරනකොට මම අහගෙන හිටියා. හරිද? ඒ නිසා ගරු කතානායක නියෝජ්‍ය කතානායකතුමා වංචාව සිදු වී තිබෙනවා. සතොස භාර අමාත්‍යවරයා බන්දුල ගුණවර්ධන සුදුළු වුණු වංචාවක් සිදු වී තිබෙනවා. ඒ වංචාව පිළිබඳ අපි කරුණු කියනවා. එච්චරයි. ඒ වංචාව සිදු වූ ආකාරය පිළිබඳ වෙනස් කරුණු වාගේ බන්දුල ගුණවර්ධන ගරු ඇමතුමා මෙතන කියනවා. මම එතුමාට කියන්නේ ඒ වගේලා අධිකරණයට කියන්න අපේ රටේ හරියට නීතිය ක්‍රියාත්මක වෙනවා. ඔච්චරයි. හරි. එච්චරයි. ඊළඟ ගරු නියෝජ්‍ය කතාන කුඩු කාපුවයි දඟලන ටික. එච්චරම මට කියන්න තියෙන්නේ. කුඩු කාපුවාම ඉවසගෙන ඉන්න බෑ. ඉහමුල රත් වෙනවා. හරිද? ඉහමුල රත් වෙනවා. රත් වුනහම දඟලනවා. ආයි. ඒ නිසා ගරු නියෝජ්‍ය කතානායකතුමනි ඊළඟ මම විශේෂ අවධානය යොමු කරන්නේ ගරු විමලවීර රාජ්‍ය අමාත්‍යතුමා විසින් නිකුත් කරන ලද ගැසට් නිවේදනය. ඇත්තටම අපේ රටේ 1991 පනත 90 මා දන්නේ රාජ්‍ය අමාත්‍යවරයාට ගැසට් නිවේදනයක් නිකුත් කරන්න පුළුවන්ද කියලා. ඒක නීති හමුවේ විවාහ වෙනවා. මොකද පනතේ තිබෙන්නේ විශේෂ භාර අමාත්‍යවරයා සාමාන්‍ය අමාත්‍යවරයා ලෙස සම්ප්‍රදායක් ලෙස තිබෙන්නේ කැබිනට් අමාත්‍යවරයා. මෙතෙක් කාලයක් අපේ රටේ විවිධ රාජ්‍ය අමාත්‍යවරු හිටියත් ගැසට් නිවේදනයක් නිකුත් කරන්නේ අදාළ අමාත්‍යවරයා. නමුත් මේ ගැසට් නිවේදනය නිකුත් කරලා තිබෙන්නේ රාජ්‍ය අමාත්‍යවරයා. ඒ නිසා ඒ පිළිබඳව අධිකරණයේ නඩුවක් දැන්ට විභාග වෙමින් තිබෙනවා. ඊළඟ මෙම ගැසට් පත්‍රයේ අරමුණ තමයි පළමුවෙන්ම අලි නීත්‍යානුකූල කරන්නත් ලියාපදිංචි නොකළ අලි නැවත ලියාපදිංචි කිරීම සඳහා තමයි මේ ගැසට් පත්‍රය ගෙනලා තිබෙන්නේ. ඊට අමතරව අලි පරිහරණයේදී නේද හීලෑ ඇලින් උපයෝග කර ගැනීම සඳහා තිබෙන වගන්ති ගණනාවක් සීමා ගණනාවක් තමුන්වහන්සේ විසින් ඉදිරිපත් කළා තිබෙනවා. දැන් ගරු නියෝජ්‍ය කතානායකතුමනි මේ අලි ගත්තොත් අපි දන්නවා අපේ රටේ පාරම්පරිකව ගත්තොත් විහාරස්ථානවල අලි හිටියා. ඒ වගේම දේවාලවල අටි හිටියා. ඒ වගේ යම් ප්‍රභු ගැන යම් වංශවත් මම ඒක ඇතුළු කිරීමේ පාට ඇතුළු කියන වංශවත් ඒ වංශවත් පවුල් ගාව තමන්ගේ වංශවත් භාවය පෙන්වීම වෙනුවෙන් මේ අලි ඇතුන් නැති කරා. ඒක ටිකක් උඹ සාමාන්‍යයෙන් අලියෙක් නඩත්තු කිරීම සඳහා ලක්ෂ 2.5ක් 3ක වගේ වියදමක් වෙනවා දැනට මාසයකට. ඒතර එවැනි එකක් දරාගත හැකිවන්නේ එවැනි වංශ ප්‍රභු පවුල් වලට. එනිසා අපේ රටේ ඉතිහාසයේ දේවාලවල විහාරස්ථානවල වංශවත් පවුල් ඒක නැවත කියන්නේ මා මේ වංශවත් භාවය ඇතිවිච්ච ආකාරය ගැන ගැටලු තියෙන නිසා ඇතුළු කිරීමේ පාට ඇතුළේ. ඒගොල්ල ගාව මේ අලි හිටියා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි මේ අලු සාම්ප්‍රදායිකව අපේ පෙරහැරවල් වලට උත්සව වලට පාවිච්චි කරා. විශේෂයෙන්ම මේ අලි එදා ව්‍යාපාරයක් හැටියට නෙවෙයි කටයුතු කරේ. ඒක පැත්තකින් විහාරස්ථානේ දේවාලයක එහෙම නැත්නම් වංශවත් පවුලක තමගේ ප්‍රභූත්වය විදාපාන. මේක තමයි අලි පාවිච්චි කරා. ඒ වගේම අපේ අලි දීර්ඝ කාලයක් මුළුල්ලේ අපි අපේ පෙරහැර සඳහා උපයෝග කරගෙන තිබෙනවා. එතකොට විශේෂයෙන්ම අපි දන්නවා අපේ බුදුදහම ධර්මයක් නේද? ඉතාමත් හොඳ දැහැමි දහමක්. හැබැයි අපි ගොඩක් අය බුදුදහමත් එක්ක බැඳී තිබෙන්නේ එහි ත්‍රිපිටකය හෝ එහි ධාමයේ ගැඹුර සමග නොවේ, එහි සංස්කෘතිය සමග. එනිසා බුදුදහම පොදු ජන මානසිකත්වය ඇතුළේ තියෙන සංස්කෘතියත් එක්ක බද්ධ වෙලා. වෙසක් උත්සවය අපිට සංස්කෘතිය, පොසොන් තොරණ අපිට සංස්කෘතිය, ඒ වගේම නුවර පෙරහැර අපිට සංස්කෘතිය, සමන් දේවාලේ පෙරහැර අපිට සංස්කෘතිය. ඒව ඇතුළේ තමයි සමහර ශිෂ්ටාචාරේ අපේ මහගුතෙන් සැඟවී තිබෙන්නේ. ඒක වෙනම ප්‍රශ්නයක්. නැත්තම් මොකද මේ අලි ජාවාරම ගැන කරුණු කියන හැම වෙලාවකම ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේ පාරම්පරික අපේ සංස්කෘතියන් හරපද්ධතියට එරෙහි වන්නන් හැටට අර්ථකථනය කරන නිසා තමයි මායේ පූර්විකාව ගෙනැත්දුන්. මෙතර තිබෙන පෙරහැර පිළිබඳ ප්‍රශ්නයක් නෙවෙයි, අපේ සංස්කෘතියන් පිළිබඳ ප්‍රශ්නයක් නෙවෙයි, ඒක අපි වෙනම් විවාද කරමු. මෙතන පැහැදිලි වශයෙන් තිබෙන්නේ අලි ජාවාරම් පිළිබඳ ප්‍රශ්නයක්. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අර වංශවත් අලුතින් ඒ වංශවත් භාවයට ඇතුළත් වෙයි හිටියා. ඒ අය කවුද? අරක්කු ෆැක්ටරි කාර්ය. ඒගොල්ලන්ට විශාල ධනයක් උපයා ගන්න පුළුවන්කම ලැබුණා විශේෂයෙන් 1977 පස්සේ. ඒ වගේම තවත් මේකට පොලා පැනපු අය හිටියා. විවිධ ටෙන්ඩර් සහ මගඩි හරහා යටිමඩි ගහලා එකතු කරගන්න ධනෙ එකතු කරගන්න චෞරයන්. ඒගොල්ලොත් අර වංශවත් භාවයට පොලා පැනපු අය. ඒ වගේම තව අය හිටියා දේශපාලනයෙන් විවිධ එද තමන්ගේ දේශපාලන උපයෝගී කරගෙන විශාල මුදල් සම්භාරයක් එක්රස් කරගත්තු අය. ඒගොල්ලෝ තර වංශවත් භාවයට පොලා පැනපු අය. පාරම්පරික අය නෙවෙයි. අපි දන්නවනේ 2000න් පස්සේ විශේෂයෙන්ම අපේ රටේ එවැනි විශාල කුලකයක් නිර්මාණය වුණා, නව කුලකයක්. ඔවුන් කුඩු ව්‍යාපාරිකයන්, ඔවුන් අරක්කු ෆැක්ටරිකාරයන්, ඔවුන් බාර්හිමියන්, ඔවුන් ටෙන්ඩර් යටිමඩි ගහන්නම්, ඔවුන් විවිධ ලයිසන් නරා යටිමඩි ගහන්නම්, මෙවැනි නව චෞර හරිද ධනවත් කණ්ඩායම බිහි වුණා. හැබැයි ධනවත් කණ්ඩායමට හැම විටම අර පැරණි වංශවත් පවුල්ලක පොඩි හීනමානයක් තිබුණා. එනිසා මේ අලුතින් පොලා පැනපු කණ්ඩායමට ඕන වුණා තමන්ගේ හීනමානය යටපත් කර ගැනීම වෙනුවෙන් අලියෙක් ඇති කරන්න. හරිද? අලියෙක් ඇති කරන්න ඕන වුණා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මොකද ඒගොල්ලෝ බොහෝ විට අලුත් පන්තියකට පොලා පැන්නට ඒගොල්ලෝ මනස සංස්කෘතියම දියුණුනේ නැහැ. ඒගොල්ලෝ රාජ්‍ය පාලනයට උපදෙස් ගන්න ඥානක්කවි. බෙහෙත් ගන්න යන්නේ වයිට් ගාව, එලියන්ත වයිට් ගාවට. කොරෝනා වලට බෙහෙත් හොයන්නේ ධම්මික පැණි. හරිද? ඒ වංශවත් පවුලේ ස්වභාවය. මොකද වුන් ධනේ ක්‍රස් කරගත්තට ඒ පවුල් කවදාවත් සංස්කෘතිකම වශයෙන් මනසක් දියුණු පවුල් බවට පත් වුණේ නැහැ. එනිසා තමයි ඥානක්කගෙන් රාජ්‍ය පාලනයට උපදෙස් ගන්න, ධම්මික පැණියෙන් කොරෝනා සුව කරන්න උත්සාහ කරන, නාථ දෙයියන්ගෙන් පරීක්ෂණ හොයන මෙහෙම කණ්ඩායමක් බිහි වුණා. සංස්කෘතියම වශයෙන් දුප්පත් වුණ. හැබැයි උන්ට ධනෙ තිබෙනවා. ඒ ධනෙ තියෙන කණ්ඩායමට තමන්ගේ අර හීනමානය අවසංස්කෘතික ගතියත් හේතු කොටගෙන ඔවුන්ට උනා නැති ප්‍රෞඩත්වයක් ආරෝපණය කරගන්න. ඒ නැති ප්‍රෞඩත්වයක් ආරෝපණය කර ගැනීම වෙනුවෙන් අලි ඇති කරන්න පටන් ගත්තා. එතකොට විශාල දල සහිත ඇතෙක්, ඇත්තු දෙන්නේ 3 දෙනෙක් හිමි, අර පැරණි වංශවත් ප්‍රභු පවුල් එක්ක තිබුණු හීනමානේ ගැටුම, අලුතෙන් මේ විවිධාකාර වංචා දූෂණ වලින් ධනය ක්‍රස් කරගත්තු පන්තිය, ඇත්ත පන්තිය ගන්නවට වඩා කුලකයක්, මේ කුලකය තමගේ ප්‍රභූත්වය වෙනුවෙන් මේ අලි ඇති කරගන්න පටන් ගත්තා, අලි එකතු කරන්න පටන් ගත්තා. මේක තමයි මේ අලි ජාවාරමේ එක පැත්ත. අලි ජාවාරමේ අනිත් පැත්ත තමයි මේ අලියෙක් 100%ට 150%ට අලි වෙන්න පටන් ගත්තා. ඒවා හබරණ පළාතේ නම් සංචාරක ව්‍යාපාරයට යොදවා ගන්න ලැබුවා. ඒ වගේම විවිධ පෙරහැරවල වලට විවිධ අධික මිල ගණන් වලට දෙන්න පටන් ගත්තා. ඒ නිසා මේ අලි ඇතුන් පෙරහැරගෙන ඇතිදෙඩි කිරීමත් ව්‍යාපාරයක් බවට පත් වුණා. ඒ නිසා මේ අලි මංකොල්ලේ නිකන් සිදු වුණු දෙයක් නෙවෙයි. මේ මංකොල්ලේ සිදුවන්නේ අර
නැති වංශවත් ප්‍රතාපවත්භාවය අත්පත් කර ගැනීම සඳහා තමන්ගේ හීනමානය පියමං කර ගැනීම සඳහා අවශ්‍ය වෙන මෙවලමක් හැටියට අනිත් එක තමන්ගේ ව්‍යාපාරයක් හැටියට මේක අලි ජාවාරමක් වුණා. එනිසා අපේ සාම්ප්‍රදායිකව මේ අලි ලියාපදිංචි කිරීම සඳහා ක්‍රමවේදයක් හදලා තිබුණා. විශේෂයෙන් 1991 පනත අනුව ලියාපදිංචි නොකළ අලියෙක් ඉන්නවා නම් ඔහු පොදු දේපලක්. දැන් තමුන්නාස මොකද කරන්නේ? මේ පනතෙන් දෙනවා ලියාපදිංචි නොකළද අලියෙකුට ලියාපදිංචි කිරීම සඳහා බලපත්‍රයක් දෙන්න සූදානම්. එහෙම කරන්නේ කොහොමද? ලියාපදිංචි නොකළද අලියෙක් කෙන හොරාලියෙක්. දැන් තමුන්නාස මොකද මේ කරන්න හදන්නේ? මේ අලි ජාවාරම් කරුවන්ට ඉනිමන් බැඳීමක්. අලි ජාවාරම් කරුවන්ගේ ජාවාරම සාධාරණ කිරීමක්. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අපි දන්නවා කාට හරි ගිනි අවියක් තියාගන්න ලයිසන් එකක් ඕන. හැබැයි ලයිසන් එකක් තියෙන ගිනි අවි තිබෙනවා හොරෙන් පැහැරගත්තු ගිනි අවි තිබෙනවා. ඔව්, යාන්තම් බේරුණ ඔබතුමා. හරිද? ඒ නිසා ගරු නියෝජ්‍ය කතානායකතුමනි, එහෙම ගිනි අවි තිබෙනවා. එතන මොකද්ද මේ කරන්න හදන්නේ? මේ කරන්න හදන්නේ වෙන මුකුත් නෙවෙයි, අන්න අර නීත්‍යානුකූල නොවන ගිනි අවි අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කොට අධිකරණ නඩු භාණ්ඩයක් ලෙස තිබෙනවා. දැන් තමුන්වාසිකන මොකද්ද? අන්නේ නඩු භාණ්ඩ හැටියට තියෙන ගිනි අවියට ලයිසන් එකක් දෙන්න කියලා මං කියන්න කරපු විදිය එකක්. ඒකෙන් දැන් අලි වර්ග කීපයක් ඉන්න එකක් ලියාපදිංචි කරලා දාලි ඉන්නෝ, ලියාපදිංචි නොකරලා දාලි ඉන්නෝ, ඒ වගේම උසාවි වල නඩු භාණ්ඩ ලෙස ඉන්න අලි ඉන්නෝ. නේද? අලි 38ක් නේද? අලි 38ක් පිළිබඳව චෝදනා තිබෙනවා. එතනින් අලි 14ක් 13යි 14යි 15ක්. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මහේස්ථාතුරු දෙදෙනෙක් විසින් මේ බලපත්‍රයට යටත්ව නිදහස් කරන්න කියලා නියෝගයක් දෙනවා. හරිනේ? භාගාව තිබෙනයි නියෝගය. විශේෂයෙන්ම කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධ්‍යක්ෂ ජනරාල් ශ්‍රී ලංකා ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තු වනකාරක ධර්මපාල මාවත දෙහිවල මෙන්න මේ අයට නඩු තීන්දුවක් දන්වා සිටිනවා. මේ නඩු තීන්දුව මොකද කියන්නේ? අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන අංක 1 ස්ථානාධිපති විසින් මෙම අධිකරණයට කරුණු වාර්තා කරමින් අධිකරණ ක්‍රියාමාර්ග හා විමර්ශන කටයුතු කරමින් තිබෙන අලි මේ ගැසට් නිවේදනය අනුව නිදහස් කරන්න කියලා අධිකරණය ඉල්ලා සිටිනවා. හැබැයි මේ ස්ථානාධිපතිවරයාම තමයි මේ පිළිබඳ පරීක්ෂණ කරමින් මහේස්ත්‍රාත්වරයාට කරුණු ඉදිරිපත් කරන්නේ. මේ නීතිපති දෙපාර්තමේන්තුවම තමයි ඒ පිළිබඳව නඩු විභාගයට ලක් කරන්නේ. හැබැයි මොකද සිදුවෙන්නේ? ඒ ස්ථානාධිපතිවරයා ඔව් කෙටියෙන් ආන
ඔ අමාත්‍යතුමා
පන්න එතුමම කියනවා ගරු රාජ්‍ය අමාත්‍යතුමා කියන උසාවියට මේක අදාළ නැහැ කියලා. හැබැයි උසාවියෙන් තීන්දුවක් දෙනවා. තීන්දුව දෙන්න උපයෝග කරගන්නේ මොකද්ද? නෑ නෑ, මම කියන්නේ උසාවි තීන්දුව. උසාවි තීන්දුවේ තියෙන්නේ උසාවි තීන්දුව තියෙන්නේ 2021 9 8 19 මේ අපි අද
විනාඩි 2යි විනාඩි 2යි
17 අම අවසන් කරනවා. එනවා ඉක්මනින් අවසන් කරන්න ඕනේ. එඳ ගොඩක් යන්න තිබුණා. එතකොට දැන් මේ ගැසට් නිවේදනය අනුව මෙයාලි නිදහස් කරන්න කියලා කියනවා. හැබැයි අධිකරණ බාරේ ඉන්න නදිකරණ භාණ්ඩේ නඩු භාණ්ඩ හැටියට අලි 13 දෙනෙක් ඉන්නවා. හැබැයි ඊට අමතරව අලියෙකුත් නිදහස් කරන්න කියනවා. ඒ අලිය කවුද? ඒ අලිය තමයි විශේෂයෙන් මේක සඳහන් කරලා තිබෙනවා. මිරියාන නුගේගොඩ ලිපිනේ පදිංචි එන්ජී රාජපක්ෂ. මේ එන්ජී රාජපක්ෂ කියන්නේ ගෝඨාභය රාජපක්ෂ. මේ ගෝඨාභය රාජපක්ෂ ගලියක මොකද්ද? මම මේකේ නම කියන්නේ හොදි. මම හිතන්නේ ජනාධිපතිවරයා. මිරියානේ පදිංචි. ඔහුගේ අලියට මොකද්ද උනේ? 2015 ඔහුගේ අලිය ඔහුට නඩත්තු කරන්න බෑ කියලා බාර දුන්නා. දැන් ජනාධිපති වෙච්ච හැටි නැවත නඩු භාණ්ඩයක්වත් නෙවෙයි ඒ අලිය. ඒ අලිය පිළිබඳ කියන්නේ මොකද්ද? ජනාධිපතිවරයා විසින් මොකද්ද පත්‍රයකින් ප්‍රදාන කරපු අලිය. අයියා විසින් මල්ලිට ප්‍රදාන කරපු අලිය. හොඳයි. අයියා විසින් මල්ලිට ප්‍රදාන කරපු අලිය නැවත බාර දුන්නා. දැන් මේ ගැසට් නිවේදන උපයෝග කරගෙන මොකද කරන්නේ? ඒ අලිය නැවත දෙන්න කියනවා. සන්නස් පත්‍රකින් දීපු අලිය. ඕගොල්ලෝ හිතනවද මේක? අපේ රටේ අධිකරණ පද්ධතියක් තිබෙනවා. නඩු භාණ්ඩ තිබෙනවා. මේ ගැසට් නිවේදනයක් ගන්නවා. ජනාධිපතිවරයා තමයි අලි නිදහස් කරගන්නවා. ඒ අර හීනමානය අලුතෙන් ප්‍රභූත්වයට ආරෝපණය කරගෙන ඉන්න සඳහා දරන හීනමාන මනස තිබෙන්නේ ඒගොල්ලන්ට විතරක් නෙවෙයි. තවාලි දෙන්න ගැන මම කියන්නම්. මේ හීනමානී අර අලුතින් විවිධ යටි යටි ගනුදෙනු හරහා ධන එක්රස් කරගත්තු කණ්ඩායම් ඉන්නවා. ඒ කණ්ඩායමට තමන්ගේ නැති ප්‍රභූත්වය නැති වංශවත්භාවය ආරෝපණය කර ගැනීම වෙනුවෙන් මේ අලියතුන් ඇති කරන්න පටන් ගන්නවා. ඊළඟ අලි කවුද? එකේ තමයි මිහින් රාජාලියා. අනිත් එක්කෙනා කොහොන රාජාලියා.
අවසන් කරන මන්ත්‍රීතුමා.
හරිද? මේ අලි දෙන්න අයිති කාටද? ඒකෙනෙක් එක අලියගේ ඇඩ්‍රස් එක එම් වීරකටිය, අනිත් අලියගේ ඇඩ්‍රස් එක කෝට්ටි. හැබැයි දෙන්නම අයිති එන්කේ වන්නිනායක. එන්කේ වන්නිනායක කියන්නේ කවුද? ආරක්ෂක නිලධාරිය. දන්නවද කාගෙද කියන්නේ?
අවසන් කරන මන්ත්‍රීතුමා.
ආරක්ෂක නිලධාරියට අලි කොහෙන්ද? මේ සාමාන්‍ය ආරක්ෂක නිලධාරිය කලි දෙන්නෙක් ඉන්නවා. බඩ නෙවෙයි. ඔයාලා බලන්න එන්කේ වන්නිනායක නම කියන්න ඕනේ. නෙවිල් වන්නිනායක. අගමැතිතුමා ගාව ඉන්න ආරක්ෂක බටය. ඇද්ද?
අවසන් කරන මන්ත්‍රීතුමා.
ඇද්ද? ඇද්ද?
අවෝඩේද?
හරිද අලි දෙන්නේ?
කාලේ අවසන්.
දැන් මේ නැති ප්‍රබෝධයක් වංශවත්භාවයක් ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් මේ අලි මංකොල්ලේ කියදෙනවා. දැන් මේ ගැසට් නිවේදනයේ අන්නේ අලි මංකොල්ල කරුවන්ට අලි වංචනිකයන්ට අවශ්‍ය වෙන ඉනිමම් බැඳීමක් හැටියට මේක සකස් කරලා තිබෙනවා. විශේෂයෙන්ම
අවසන් කරන.
අවසන් කරනවා එහෙනම් නියෝජ්‍ය කතානායකතුනි බොහොම ස්තුතියි.
ගරු මధుර විතානගේ මන්ත්‍රීතුමා විනාඩි 7යි. ඕඩර් ප්ලීස් ගරු නියෝජ්‍ය කාර්ය සභාපතිතුමා මූලස්සනෙත්.
Honorable member, please continue.
ගරු සභාපතිතුමනි අද දින ඉතා වැදගත් පනත් කීපයක් සාකච්ඡාවට භාජනය වෙලා තියෙනවා. විශේෂයෙන් පාරිභෝගිකින් රැක ගැනීම කියන කාරණාවේදී මම තමයි ප්‍රථම වතාවට 2021 අප්‍රේල් 6 වෙනිදා මේ NMR එකට, ඒ වගේම ඖෂධ සැපයුම් අංශයට, ඒ වගේම රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ දූෂණ ක්‍රියා සම්බන්ධයෙන් 2015 සිට 2019 දක්වා ඒ කාලය තුලත්, ඒ වගේම වර්තමානයේ, ඒ කියන්නේ මම පැමිණිලා දාන දින දක්වා ඒ කාලය තුල වෙච්චේ දූෂණ සම්බන්ධයෙන්, දූෂිත ගනුදෙනු සම්බන්ධයෙන් පැමිණිලි කරේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට. මම අද මේ පැමිණිල්ල ගරු සභාවට සභාගත කරනවා. මොකද මම සන්තෝෂ වෙනවා විපක්ෂයට එදා රුපියල් 395ට කඩේ මේ ෆාමසියකේ තියෙන එන්නත, එහෙම නැත්නම් ඖෂධය රුපියල් 16,750ට අවම ටෙන්ඩරේ 50,000ක් කෑලි ටෙන්ඩර් කරලා ගන්නකොට ඒක දැක්කේ නැහැ විපක්ෂ නායකතුමා. ඒ වගේම අපි අද මේ විපක්ෂයේ කට්ටිය, මොකද අද මේ විපක්ෂයේ සමහර මන්ත්‍රීතුමන්ලා NMR එක කිව්වහම පස්සේ නිකන් පරල වෙලා පිස්සුවෙන් වගේ නටන්නේ. මුකුත් කලබල වෙන්න එපා. මොකද ඔක්කොම තොරතුරු හොයලා තමයි මම 2021 අප්‍රේල් 6 වෙනිදා පැමිණිල්ල දැම්මේ. මමත් තව මගේ සහෝදරරු මන්ත්‍රීවරු දෙදෙනෙක් මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගියා. අපි සියලුම තොරතුරුත් එක්ක තමයි මේ කාරණාව එදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කරේ. විශේෂයෙන් මේ NMR එක හදපු මහමොලකරුවන්, ඒ වගේම ඒ මහමොලකරුවන් එක්ක හිටපු ඖෂධ මාෆියාව මම මේ පැමිණිල්ල දැම්මට පස්සේ පිස්සුවෙන් වගේ දඟලන්න පටන් ගත්තා. ඒකේ ප්‍රතිඵලයක් විදිහට තමයි දැන් මාසිකරද ඒකට කලින් මේ තොරතුරු දත්ත විනාශ කරලා තින්නේ. ඒක මම මේ වෙලාවේ මේ පැමිණිල්ලේ වැදගත් කාරණා කීපයක් මේ ගරු සභාවට ඉදිරිපත් කරනවා. ඒ වගේම දැන් විපක්ෂයේ අලුත්ම ක්‍රමවේදයක් හොයාගෙන තියෙනවා. මොකද අර පිටකොටුවේ මාලා කඩපු එක ඒ චේන් පිට් පොකට් ගහපු මිනිහා මාලෙත් අරගෙන දුවනවා මෙන්න හොරෙක් කියලා. අද විපක්ෂයත් ඒ වගේ තමයි මේ ගරු සභාවට ඇවිල්ලා මෙන්න හොරු කියන, ඇත්තරම බලනකොට මෙන්න හොරු කියන කට්ටිය තමයි මෙන්න හොරු. ඒක මම අද ඔප්පු කරලා පෙන්නන. මොකද මම අද උදෑසනත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මේක තොරතුරු විමසුවා. ඒ අනුව වුන් මට ප්‍රකාශ කරා ඉතාමත් සාර්ථකව මේ වෙනකොට පරීක්ෂණ කටයුතු කරනවා කියලා. මොකද වුන් ප්‍රකාශ කරපු වැදගත් කාරණා කීපයක් තියෙනවා. මොකද පසුගිය දිනවල මේ පරීක්ෂණය සම්බන්ධයෙන් ඒ විමර්ශන කටයුතු වල ගියාට පස්සේ සමහර කට්ටිය, සමහර නිලධාරීන්, ඒ ඔය යහපාලන ආණ්ඩුවේ පත්කරපු නිලධාරීන් මේ එළියට එන්නේ නැතුව කාමරවල පැය ගණන් හැංගිලා ඉන්නවලු. ඊට පස්සේ අධිකරණ නියෝග කරන් තමයි කට උත්තර අරන් තියෙන්නේ. ඒ වගේ අපිට ළඟ තියෙන තොරතුරු සියල්ලම මම මේ වෙලාවේ සභාගත කරනවා. විශේෂයෙන්ම ගරු සභාපතිතුමනි, මේ සාමාන්‍යයෙන් වෛද්‍ය සැපයුම් අංශයට සෑම රෝහලකින්ම ලැබෙන ඉල්ලීම එකතු කරලා ඒ අදාළ ඊළඟ වර්ෂයට අවශ්‍ය බෙහෙත් වෙන්වෙන් වශයෙන් තීරණය කරලා අවශ්‍ය ටෙන්ඩර් කැඳවල තමයි රජ වෙන මිලදී ගැනීම කරන්නේ ඖෂධ නීතිගත සංස්ථාව. හැබැයි වෛද්‍ය සැපයුම් අංශය මේ ඖෂධ නියාමන අධිකාරියත් එක්ක එකතු වෙලා බොරු බෙහෙත් හිඟ මවාපාලා මහා ලොකු ජාවාරමක් කරලා තියෙනවා. විශේෂයෙන් මේකේ මේ මම මේ පැමිණිලි තව වැදගත් කාරණාවක් මේ වෙලාවේ සභාවට ඉදිරිපත් කරනවා. ඇතැම් අවස්ථාවල ඇතැම් ඖෂධ තෝරාගත් සැපයුම් කරුවන්ට පමණක් ලබා දීම සඳහා අනෙක් සැපයුම් කරුවන්ගේ ලියාපදිංචිය ප්‍රමාද කිරීම හෝ ප්‍රතික්ෂේප කිරීම එම නැත ටෙන්ඩර් පටිපාටිය තුළදී අසාමාන්‍ය ලෙස බෙහෙත් සඳහා ඉතා විශාල මුදල් අය කරන බව පෙනී යනවා. ඒ වගේම එය නොසලකා හැරීමෙන් ඇතැම් විට සැබෑ ඖෂධ අවශ්‍යතාව සම්බන්ධයෙන් නියමිත තොරතුරු සොයා බැලීමක් නොකොට එසේම වෙළඳපොලේ මිල ගණන් පිළිබඳ විමසීමක් හෝ නොකොට අසාමාන්‍ය ලෙස අති විශාල මුදලක් මේ ටෙන්ඩර් වලට අනුමත කළා. මම ඒක අර කලිනුත් කිව්වා. විශේෂයෙන්ම මේ ඖෂධ මිලදී ගැනීම සහ ආයතන ලියාපදිංචි කිරීමේදී ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඒ වගේම පිළිගත් නිර්ණායක තියෙනවා. ඒ වගේම NMR එක විසින් මෙරටට ගැනීමට අවශ්‍ය දෙන ලද බෙහෙත් වර්ග සඳහා මිල සූත්‍රයක් පසුගිය වසර පහ තුළම ලබා දී නොමැති බව මම වගකීමෙන් ප්‍රකාශ කරනවා. ඒ වගේම අවිධිමත් මිලදී ගැනීම සිදු කළා තියෙනවා. ඒ ලිපිලේඛන පරීක්ෂා කිරීමේදී දත්ත පරීක්ෂා කිරීමේදී ඒක ඉතා පැහැදිලිව පේනවා. මොකද අපි මේ නඩුව මේ පැමිණිල්ල ඉදිරිපත් කරන කලින් දත්ත තොරතුරු අනුව ඉතා පැහැදිලි බරපතල මහජන මුදල් දේපල වංචාව සිද්ධ කළ දෙනවා. විශේෂයෙන්ම මිල සූත්‍රය සකස් කිරීමේදී පහස සඳහන් කරුණු විශේෂයෙන් බලනවා. මොකද අද මේ පාරිභෝගිකයන් පිළිබඳ අපි කතා කරන වෙලාවේ පාරිභෝගිකයන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කරන වෙලාවේදී විශේෂයෙන්ම ගුණාත්මක ඖෂධ ඒ වගේම අඩු මිලට සාධාරණ සාන මිලට ඖෂධ ලබා දීම කළ යුතුමයි. ඒක තමයි අපේ රජයේ ප්‍රතිපත්තිය. ඒක නිසා තමයි අතිගරු ජනාධිපතිතුමා මේ වෙලාවේ මේ දැඩි තීරණ ගන්න කියලා අපි දිරිමත් කරන්නේ. විශේෂයෙන්ම බෙහෙත්වල ප්‍රමිතිය ඒ වගේම ඒ ගුණාත්මකභාවය අතුරු ආබාධ පිළිබඳ වාර්තා ඒ වගේම නිෂ්පාදන ආයතන පිළිබඳව විශේෂයෙන්ම දේශීය විදේශීය වෙළඳපොලේ මිල ගණන් ඒ වගේම නිෂ්පාදනයට ගිය වියදම් වැනි කාරණා සලකලා තමයි අපි සාමාන්‍ය ඖෂධයක මිල තීරණය කරන්නේ. හැබැයි මේ NMR එකට පිහිට පින් සිද්ධ වෙන්නේ ඒ වගේම එවකට පැවති පසුගිය යහපාලන ඖෂධ නීතිගත සංස්ථාව ඒ වගේම වෛද්‍ය සැපයුම් අංශයේ පින් සිද්ධ වෙන්න අපිට රුපියල් 300ට ගන්න පුළුවන්, 370ට ගන්න පුළුවන් ඖෂධය, 395ට ගන්න පුළුවන් ඖෂධය, 16,000ට 20,000ට අරගත්තා මේ රජයේ පහුගිය රජයේ මුදල් වලින්. ඉතින් ඒ වගේම මම මේ වෙලාවේ මේ ගරු සභාවට ඉදිරිපත් කරන්න කැමති මේ MSD එක කියන ආයතන විශේෂ වෛද්‍ය සැපයුම් අංශයත් මෙන්න මේ NMR එකත් එක්ක මේ දූෂිත ගනුදෙනුවේ හිටියා. අද මම වගකීමෙන් කියනවා මේ බොරු බෙහෙත් හිඟමවලා ඒ ඖෂධ තොග ගබඩාවල ඖෂධ හිඟයක් මවලා ඒ සියලුම දත්ත විකෘති කරලා තමයි මේ දූෂිත ගනුදෙනුවල හිටියේ. අද
honorable member please wind up.
අද මේ කිඹුල් කඳුළු එහෙලන විපක්ෂයට මම අභියෝග කරනවා, පුළුවන් නම් පෙන්වන්න මේ අද කෑ ගැහුවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගිහිල්ලා පැමිණිල්ලක් දැම්මද කියලා. මොකද බොරුවට මේ පාර්ලිමේන්තු වර ප්‍රසාද වලට මුවා වෙලා කෑ ගහලා වැඩන්නේ. අපි මොන ආණ්ඩුව ආවත් ඒ ආණ්ඩුවේ කොළපාට ටයි එක දාගෙන ආපු නිලධාරියා මේ ආණ්ඩුවේ රතුපාට ටයි එක දාගෙන හොරගම් කරනවා නම් ඒවට අතිරුද්ධව අපි නැගී සිටින බව මේ වෙලාවේ ප්‍රකාශ කරන්න කැමතියි.
Thank you.